ಗೌರವ ಅನುರಾಧ ಜಾಹೀರಾತ್ನ.
ಗರು ಸಭಾಪತಿ ಮನೆ, ಅದ ಎಕ್ಸಾ ಜಾತಿಕ ಪಕ್ಷ ಮಂಗಿದಾನೆ ಅವಸಾನ ವರಟ ಇದ್ರಿಪಾತ್ ಕರ್ನ ಆಯ್ವೇ ಮಂಗಿದಾನೆ ವೆದಗತ್ ವ್ಯಾಶೇಷ ತುನಾಕ ವಿವಾದಿಟ ಕರ್ನ ಅವಸ್ಥಾವೇ ಅದಾಸ ಇದ್ರಿಪಾತ್ ಕರನ್ನ ಅವಸ್ಥಾವ ಲಬಾದಿಮ ಪಿಲಿಬಂದವ ವಿಶೇಷ ವಿಶೇಷ ಸ್ತುತಿವಂತವೇನು ಮೇಕೆದಿ ಮಂಗಿದಾನೆ ಅದ ಮೇ ವ್ಯಾಶೇಷ ತುನ ಗನ್ನುಕುಟ ವಿಶೇಷ ಅಪೇ ವಿದ್ಯಾ ತಾಕ್ಷಣ ಪರ್ಯೇಷಣ ಅಮಾತ್ಯಾಂಶ ಪಿಲಿಬಂದವ ಮೇ ಅಮಾತ್ಯಾಂಶ ಪಿಲಿಬಂದ ದೀರ್ಘವಶೇನ್ ಮಂತ್ರಿಯವರು ಅದಹಾಸ್ ಪ್ರಕಾಶ ಕರ ಮಂ ವಿಶ್ವಾಸ ಕರನವ ಮೇ ವಿದ್ಯಾ ಪರ್ಯೇಷಣ ಅಮಾತ್ಯಾಂಶ ಮಮನನ್ ದಕಿನ್ನೆ ಗರು ಸಭಾಪತಿ ಮೇಕ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಂಡಲಿ ಕ್ಯಾಬಿನೆಟ್ ಅಮಾತ್ಯ ದೂರ್ಯಾಕ್ ಬಹುಟ ಪತ್ವಿ ಯುತುಯ್ ಹಬೈ ಸುಜೀವ ಸೇನ ಸಿಂಗ ಅಪೇ ಗೌರವ ಅಮಾತ್ಯಮಾರ ದಿನ ಕ್ಯಾಬಿಲಿ ವಲ ಅಟಿಯರ ಮೇಘಾನ ಟಹರಿ ಲಬೀಮಗನ ಅಪಿ ಸತ್ತುಟ ವೇನ ಮೊಗದ ಉತುಮಾ ದಕ್ಷೆ ಉತುಮಾಟ ವೆಡ ಕರನ್ನ ಪುಲುವ ಬಹುವಿಟ ಅಪಿ ಮೇರಟೆ ಹತ್ತೆಕ್ ಅವರುದು ಹತ್ತೆಕ ನಿಧಾಸ ಲಬಿಲ ಹತ್ತಲಿಸ್ ಅಟೆ ಇಂದಲ ಬಹುವಿಟ ಅಪಿ ಕಂಡಾಯಂ ಕಿಯನ್ನ ಹತ್ತೆ ಹತ್ತಲಿಸ್ ಅಟೆ ಶುದ್ಧಗೆ ಅಪಿ ನಿಧಾಸ ಲಬುವೈ ಕೇಳ ಹಬೈ ಸಭಾಪತಿ ಮಮ ಹಿತನ ದಯಕ್ ತಮೈ ಶುದ್ಧ ಹತ್ತಲಿಸ್ ಅಟೆ ಅಪಿವ ದಾಲ ಗಿಹಿಲ್ಲ ಶುದ್ಧ ತಮೈ ನಿಧಾಸ ಲಬುಯ್ ಏಕಡ ಮಮ ಹೇತು ಅಖ್ಯಟಿರ ದಕಿನ್ನ ವೆನ ಮನವತ್ ನವೈ ಅಮಾತ್ಯಾಂಶ ಅಟಿಯರ ಗತ್ತಾವ ಮೇ ಆರ್ಥಿಕ ವಿಶೇಷ ವಿದ್ಯಾ ತಾಕ್ಷಣ ಪರ್ಯೇಷಣ ವೆನಿ ಅಮಾತ್ಯಾಂಶ ವಲಟ ಅಪಿದೀಪು ಪ್ರಮುಖತಾವೆ ಅಪಿದೀಪು ಏ ಅಮಾತ್ಯಾಂಶ ಸಂದಹ ಅಪಿದಕ್ಕೊಪ್ಪು ಉನಂದುವ ಮೇ ಕಿನ ಕಾರಣ ಕಾರಣ ಪಿಲಿ ಬಂದವ ಮಂಗಿತಾನೆ ಅಪಿ ವೆಡಿ ನಬುರುವಕ್ಕೆ ಅಮಾತ್ಯಾಂಶ ಸಂದಹ ವೆಡಿ ದಾಯಕತ್ವ ಅಪಿ ಲಬಾದಿಲ್ಲ ತಿಬುನಾ ನಂಗ್ ಅಪಿಟ ಮೀಟ್ ವೆಡಿ ಇದಿರಿಯಟ ಅನ್ನ ಪುಲುವಂಕಮ ತಿಬುನಾ ಎಡಿಸ ಅದ ಕೋಮು ನಾತ್ ಮಂಗಿತಾನೆ ಅಮಾತ್ಯವರೆ ಕೆಟ್ಟಿಯಟ ಒಬ್ಬ ತುಮಾ ಪತ್ಕಲ್ಲ ತಿಯನಕ ಪಿಲಿ ಬಂದ ಅಪಿ ಸತ್ತುಟ ನಮಗದ ಅಪಿ ಹಿತನವ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಂಡಳಿ ನಿಯೋಜನೆ ನೊಕರಾತ್ ಒಬ್ಬತುಮಾಟ ಮೇಕಟ ಅವಶ್ಯಕರ ಹೈಯ ಶಕ್ತಿ ಲಬಾದಿಲ್ಲ ಅಮಾತ್ಯಾಂಶ ಕೆಟ್ಟಿ ಕಾಲಕ್ಕೆ ತುಳತ ಇದಿರಿಯಟ ಅರಗಣೆ ಅನ್ನ ಪುಲುವಂಕಮ ಲಭೇ ಕೇಳ ಬಹುವಿಟ ಅದ ಅಪಿ ಅಮಾತ್ಯಾಂಶ ಪಿಲಿ ಬಂದ ಮೇ ವೈಶೇಷ ಪಿಲಿ ಬಂದ ಕಥಾಕರಣ ಅವಸ್ಥಾವಿಜ ಸಭಾಪತಿ ಮೇ ವ್ಯಾಕರಣ ಕಾಲೆ ಅಪ್ರೇಲ್ ಪಸ್ವನಿದ ವೆನಕೊಟ ಅಪೇ ತುಂಗಿನಿ ವರ ಕಿವಿಮೆ ಚಂದೇ ತಿಯನು ಹಬೈ ಮೇ ಕಾಲೆ ಸಿಯಲ್ಲಕ್ಮ ಅಪತಯಾಮ ಕೆಟ್ಟಿಯಟ ಮಮ ದಕಿನ್ ಮುಗದ ಮಮ ಪಹುಗಿ ಅವರುದ್ದೆ ತಿಬ್ಬ ಸಂಖ್ಯಾ ಲೇಖನತ್ತೆಕ ಗನ್ನಕೊಟ ದೇದಾಸ್ ದಹಾಟ ಅಯವ್ಯಯ ಇದಿರಿಪಾತ್ ಕರಲ ಎ ಆಂಡು ಅಯವ್ಯಯ ಎ ಸಿಯಲು ಕರುಣುಕಾರಣ ಕ್ರಿಯಾತ್ಮಕ ಹರಿಯಟಮ ವಾರ್ಷಿಕ ಕಾಲಯಾಕ್ ತಿಬಿಲಾತ್ ಸಿಯಟ ಅಟಕ್ ಪಮನಾಯ್ ಸಂಪೂರ್ಣ ಅಯವ್ಯಯ ಹರಹ ಕಿನಪ ಯೋಜನಾವಲಿ ಕ್ರಿಯಾತ್ಮಕ ಕಲ್ಲತಿಯನ್ ಸಿಯಟ ವಿಸಿ ಹಯಾಕ್ ಯೋಜನಾ ಅಡ್ಡುಮತರಮಿಂಗ್ ಎ ಆರಂಭ ವಿಮಕ್ ಪಮನಾಯ್ ಎ ಸಿಯಟ ವಿಸಿ ಹಾಯಕ ತಿಯನ್ ಸಿಯಟ ಅಟಕ್ ಪಮನಾಯ್ ಸಂಪೂರ್ಣ ಕ್ರಿಯಾತ್ಮಕ ಕಲ್ಲತಿನ ಹೇಮನಂಗ್ ಅದ ಅವರುದ್ದೆ ಹತರಂಗ ಆಗಿಲ್ಲತಿಯನ ತುಣೆಂಗ ಆಗಿಲ್ಲತಿಯನ ವೆಲಾವಕ ಇತರು ತುಣೆಂದೆಗೆ ಅತುಲತ ಮೇ ವೆಡ ಕೊಟ್ಟಸ ಕರೈದಿಗೆ ನಿಗ ಪಿಲಿ ಬಂದ ಬರಪತ್ರ ಪ್ರಾಶ್ಯಾಕ್ ಮಂದನ್ನ ಮೇ ಅಮಾತ್ಯರು ಅತುಲ ಯೋಜನಾ ಇದಿರಿಪಾತ್ ಕರ್ಬು ಅಪಿ ಮುದಲ್ಲ ಮಾತು ಮಾತುಲ ಸಿಯಲು ದೇನ ಅದನ್ನವ ಮೇ ಯೋಜನಾ ಈ ವಿಧಿಯ ಕ್ರಿಯಾತ್ಮಕ ಕರನ್ನ ಪುಲುವಂಕ ಮಲಬೆ ನ್ಯಾಯಕಿನ ಕಾರಣ ಎನ್ಸ ಅದ ವಿದ್ಯಾ ತಾಕ್ಷಣ ಪತ್ತವೇವ ಅನುಕೂತ್ ಮೇ ಅಮಾತ್ಯಾಂಶವೇವ ಮೇ ವೆಂಕರಪು ಮುದಲ್ ಪ್ರಮಾಣೆ ತುಲ ಗೌರವ ಅಮಾತ್ಯ ಮನೆ ಮೇ ಕಾಲೇ ತುಲ ಉತುಮಾಲಗೆ ವೆಡ ಪಿಲಿವಲ ಕ್ರಿಯಾತ್ಮಕ ಕಿರಿ ಮತ್ತು ಉತುಮಾಲ ಟೆಕ್ತರ ವಿಧಿಗೆ ಅಭಿಯೋಗ ಹಾಕಿನ ಉತುಮಾಲಗೆ ಸಲಸು ಮತಿ ಮೇ ಸಲಸು ಕ್ರಿಯಾತ್ಮಕ ಕಿರಿ ಮಠ ಅವಶ್ಯ ಕಾಲೇ ಉತುಮಾಲಟ ಕೊತರಂಗ್ ಸೀಮಾ ಸಹಿತ ದಿಕ್ಕಿನ ಕಾರಣ ಪಿಲಿ ಬಂದವ ಅವಬೋಧಕರಂಗನ ಕಟ್ಟುತ್ತು ಕಿರಿ ವೆದಗಾತ್ ಮುಗದ ದೇದಾಸ್ ದಹಾಟೆ ಏ ಮುದಲ್ ವಿಯದಾಂಕರ್ಲ ತಿಯನ ಪ್ರಮಾಣ ದೇದಾಸ್ ದಹಾಟೆ ಏ ಮುದಲ್ ವಿಯದಾಂಕರ ಅಮಾತ್ಯವರು ಪುಲ್ವಂಗಲ ತಿಯನ ಕ್ರಮವೇದಿ ದಿಹ ಬೆಲುಹಾಮ್ ಇವಾಗೇಮ ತಮೈ ವಿಶೇಷ ಅಪೇ ಮೇ ಅಮಾತ್ಯಾಂಶ ತುನೆಂಗ್ ಮಂಬೋವಿಟಾದ ತೀರ್ಣಕರೆ ಕಥಾಕರನ್ನ ಅವಶ್ಯ ಕಿಲ ಮುಗದ ರಾಜ್ಯ ವ್ಯವಸಾಯ ಕಂದೂರು ರಟ ಉರುಮೆಹ ಮಹಾನೂರ ಸಂವರ್ಧನ ಅಮಾತ್ಯಾಂಶ ತೆಕ್ ಅದೇ ಅವಾಸನಾವಾಗ ಮೇ ಅಮಾತ್ಯಾಂಶ ಗತ್ತಹಮ ಅಮಾತ್ಯಾಂಶ ಕಥಾಕರನ್ನ ಕಿಸಿಮದ ಕಿತ್ತುರುವಲಾನೆ ಅಮಾತ್ಯಾಂಶ ಅದ ಮಹಾನೂರ ಕಂದುರಾಟ ಕೇಳ ಮೇ ಸಂವರ್ಧನೆ ಮೇ ಪಿಲಿ ಬಂದ ಕಥಾಕರನ್ನ ಕೇಳ ಅಪೇ ಲಕ್ಷ್ಮಣ್ ಕಿರಿಯಲ್ಲ ಅಮಾತುಮಾಟ ಮಂಗಿತಾನೆ ದೇಶಪಾಲನ ಪಕ್ಷ ಬೇದೇಕಿನ ತೊರವ ಮಹಾನೂರಟ ಮುದಾಲ್ಟಿಗ ಕರಗನಗಿಲ್ಲ ಮಹಾನೂರ ಸಂವರ್ಧನೆ ಕರನ್ನ ಪುಲುವನ್ನ ಮಹಾನೂರಟೆ ದ್ಯೂನ್ವಾಕ್ ಲಬಾದೆನ್ನ ಪುಲುವನ್ನ ಅಪಿ ಸೇಲು ದಿನ ಆಯ್ತನ ಎತುಮಾತ್ತ ಕೀಟಗಾನ ಮೇ ಪಿಲಿ ಬಂದ ಕಿಸಿ ತಾರ್ಕೆ ಆಕ್ನೆ ಅದೇ ಅದ ಮೇ ಪೊಟ್ಟಿಗ ಪೆರಲ ಬೆಲುವಾಮ ವೆಂಗ್ವೆಲಾ ತಿನ ಮುದಾಲ್ ಪ್ರಮಾಣೆ ಬೆಲುವಾಮ ಮೇ ಸಿಯಲು ದೇವಲ್ ಲೆಕ್ಕ ಬೆಲುವಾಮ ಎತುಮಾಟ ಲಬಾದಿಲ್ಲ ತಿಯನ್ನೆ ಸಮಸ್ಸ ವೆಂಕರ್ ಮುದಾಲ್ ಪ್ರಮಾಣೆ ಬಿಂದು ಐ ದಶಮ ಬಿಂದು ಐ ದೆಕಾಯಿ ಗರ್ವ ಮಾತೆ ತುಮಣಿ ಎತುಮಾಟ ವೆಂಕಲ್ಲ ತಿಯನ್ನ ಬಿಂದು ಐ ದಶಮ ಬಿಂದು ಐ ದೆಕಾಯಿ ಎತುಕಡ ಮೇಕದಿ ಕಂದು ಉಡ್ರಾಟ ತಿಯನ್ನ ಉರುಮೆಯನ್ನು ಸಹ ಅನುಕೂಟ ಸಂವರ್ಧನೆಗೆ ಮೇ ಸಿಯಲು ಕಾರಣ ಕರನ್ನ ಎತುಮಾಟ ಮೊನವಾಗಿ ವಾಪಸ್ ರಾದ ತಿಯನ್ನ ಕಾರಣ ಬಿಲ್ ಬಂದ ಅಪಿ ಬೆಲಿಯುತ್ತುವ ತಿಯನ ಹಬೆ ಏಕೆ ತಾಪತ್ತಗು ತಿಯನ ಎತುಮಾಟ ಏ ಎತುಮ ದೇದಾಸ್ ಪಹಲು ಅಮಾತ್ಯವರ ಏಕೆಟ್ಟಿಯ ಎನ್ನುಕೊಟ ಮಾರ್ಗ ಸಂವರ್ಧನ ಅಧಿಕಾರಿಯ ತೆಕ್ಕ ಆಯತನ ತಿಸ್ಸಟಾಕ್ ಎತುಮಗಾವ ತಿಬುಣ ಆಯತನ ತಿಸ್ಸಟಾಕ್ ತಿಬಿಚ್ಚ ಶಕ್ತಿ ಮಾತ್ಮ ದೇವಂತಮ ಅಮಾತ್ಯಾಂಶ ಎತುಮ ತುಲ ತಿಬಿಲ ಮೆತೆಂಟ ವೆಟುನೆ ತೈಕಿಯನ ಕಾರಣ ಪಿಲಿ ಬಂದ ಎತುಮ ಹೋಯ್ಲ ಬಾಲನೆ ಕತ್ವಾಟಿನ ವೈಕಲ ಮಂ ವಿಶ್ವಾಸ ಕರನ ಮುಗದ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්තුමිය ඇතුළු සියලු දෙනා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරොත් මම හිතනවා හිටපු තැනම එතුමාට රැඳිලා වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒ වගේම තමයි අද මහනුවර සංවර්ධනය පිළිබඳව මේ ඉදිරිපත් කිරීම වල එකම යෝජනාවක්වත් අද ඉදිරිපත් කළා නැහැ. බොහෝ අමාත්‍යාංශවල විෂයන්වල ඔවුන් සංවර්ධනය කරන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන යෝජනා පිළිබඳ ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි මහනුවර දිස්ත්‍රික්කයට අවශ්‍ය කරන යෝජනා හෝ කිසිම යෝජනාවක් මේකස ඉතුලත් කළා නැහැ. ඒ අමාත්‍යාංශ හැටියට වෙන් වෙච්ච මුදල් ප්‍රමාණය පිළිබඳ විතරයි. ඒ මුදල් ප්‍රමාණය මදි කියලා කිව්වම අමාත්‍යවරයා කියන්නේ තව මුදල් ප්‍රමාණයක් දෙන්න එකකටාවේ පළ කරා කියන කාරණාව පමණයි. එතනින් එහාට කිසිම දෙයක් මේකේ සඳහන් කරලා නැහැ. ඒ නිසා අපි දන්නවා මේ මහනුවර සංවර්ධනය මේ සියලු කරුණු කාරණා අද බෝඩ් ලෑල්ලකට විතරක් සීමා වෙලා තියෙනවා. අද අපි සුජීව සේනසිංහ අමාත්‍යතුමන් මහනුවර යනවා. ඔබතුමා දන්නවා නගරයේ තියෙන තදබදයේ ට්‍රැෆික් අපි මේක අවුරුදු ගණනාවක් 2013 ඉඳලා අපි කතා කරා 2012 ඉඳලා අපි කතා කරා උමගෙදි කරීම පිළිබඳව අවුරුදු දෙකක් අපි මේ පිළිබඳ සැලසුම් හැදුවා. හැබැයි අද තව ආණ්ඩු කාටවත් මේ පිළිබඳ තර්ක කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් අවුරුදු 4ක් හිටියා. ඒ නිසා අවුරුදු 4ක් ඇතුළතත් තවත් කියනවා නම් මේකේ යම් යම් මේ ප්‍රශ්න තියෙනවා. මිනිසුන්ගේ අදහස් වෙනස් කරන්න ඕනේ, අදහස් වෙනස් කරන්නයි කාලය අවශ්‍ය කියලා කවුරු හරි කියනවා නම් ඒක මහා විහිළුවක්, බොරුවක්. ඒ කියන්නේ මේක කවදාකවත් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. සෙනසුරාදා දවසක සතිය නෙවෙයි, සෙනසුරාදා දවසක ගියොත් මහනුවර නගරයෙන් එහාට මෙහාට යන්න පැය කමාරකට වැඩි කාලයක් ගත වෙනවා. අද මේ මහනුවර දිස්ත්‍රික්කයට මේ ජනතාව විඳින දුක, පාසල් දරුවන් විඳින දුක පිළිබඳව අපි බොහොම පැහැදිලිව දන්නවා. ඒ නිසා එතුමා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා හැටියට ඉඳගෙනත් මේ වැඩේ කරන්න බැරුණා. ඒ නිසා අපි හිතන්නේ නැහැ කන්ද උඩරට සංවර්ධනයේ පිළිබඳ මොනවා ලැබුණත් ඒක කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන හැබැයි ආණ්ඩුව හැටියට අඩුම ගානේ ඔබතුමා හරි මේකට මැදිහත් වෙන්න. මොකද ඔබතුමා නුවර යන එන කෙනෙක් කියලා මම දන්නවා. ඒ නිසා ඔබතුමාට නුවර පිළිබඳ බැඳීමක් තියෙනවා. ඒ නිසා ඔබතුමාවත් මේ කාරණාවේ මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි ඔබතුමාගෙන් කරනවා. ඒ වගේම තමයි 2004 බොහෝ විට මේ සංවර්ධන කරුණු කාරණා පිළිබඳව කතා කරනකොට මං හිතන්නේ අපිට අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ අමාත්‍යාංශ වලට මුදල් වෙන් කිරීම, මේවා ක්‍රියාත්මක කිරීම, මේ කියන කරුණු කාරණා වල ප්‍රශ්න ඇතිවීම පිළිබඳ අපිට අමුතුවෙන් හිතන්න අවශ්‍ය නැහැ. මොකද 2014 ග්ලෝබල් ෆයිනෑන්ස් එක අරගෙන බැලුවොත් එහේ ආසියාවේ වර්ධන වේගයේ පළවෙනි තැන මුල් තැන අරගෙන තිබුණේ වෙන මොකක්වත් නෙවෙයි අපේ ශ්‍රී ලංකාව. මේ ශ්‍රී ලංකාව තමයි සංවර්ධන අතරින් ඉහළම තැනකට එන්න පුළුවන්කම ලැබුණේ. ඒක ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 2006 ඉඳලා 2004 දක්වා ගත්තොත් එහෙම 6.4ක් වෙනවා. හැබැයි අද 2015 ඉඳලා 2018 දක්වා කාලය ගත්තොත් එහෙම 3.8යි. 3.8ක වර්ධන වේගයක පල්ලෙහාට වැටිච්ච රටකට අමාත්‍යාංශ වල අමාත්‍යවරු මොනවා කිව්වත්, සල්ලි නැහැ කිව්වත්, වැඩ කරන්න ප්‍රතිපාදන නැහැ කිව්වත් මේවා නැති වෙන එක සාධාරණයි. රටේ වර්ධන වේගයක් නැති වෙනකොට, ඒක පුද්ගල ආදායම් පල්ලෙහාට බහිනකොට, ණය බර වැඩි වෙනකොට, බදු ආදායම 2017 අවුරුද්දේදී 2034ක් එකතු කරන්න සැලසුම් කරා. හැබැයි එකතු කරගන්න පුළුවන් 1712යි. බදු ආදායම නැත්තම් මේ මොනවත් නැත්තම් අමාත්‍යාංශ වල දුවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒවත් එක්ක මේ සියලු දේවල් කඩාගෙන ඉන්න එක තමයි අත්‍ය තත්වය. ඒ නිසා අද කිරියල්ල ගරු අමාත්‍යතුමාට මේ මුදල් ප්‍රතිපාදන මොකක්වත් ලැබිලා නැහැ. එතුමාට කියනවා මහනුවරට වැඩ කරන්න, මහනුවර සංවර්ධනය කරන්න, මහනුවර උරුමයන් ආරක්ෂා කරන්න මේ සියලු කරුණු කාරණා කියලා රුපියලකට එතුමාට ගැළපෙන විදිහේ මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න නැතුව මේ වැඩ කොටස කරන්න කියනවා. අතපය බැඳලා කකුල් දෙක බැඳලා ඒ පීනන්න කියලා මූඳට දැම්මට එතුමාට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක මං හිතන්නේ ජනාධිපතිතුමාට විතරක් බැනලා හරියන්නේ නැහැ. මේක අගමැතිතුමා ජනාධිපතිතුමා සියලුම දෙනා එකට එකතු වෙලා කිරියල් අමාත්‍යතුමාගේ මහනුවර සංවර්ධනය සම්පූර්ණ නතර කළා කියලායි මම විශ්වාස කරන්නේ. ඒ අද ආණ්ඩුව සමස්යක් හැටියට කරගෙන යන වැඩපිළිවෙල එහෙමයි කරු සභාපතිතුමනි. දැන් බලන්න මේ අද ප්‍රායෝගික වෙච්ච ප්‍රශ්නයක් ලයිකා මොබයිල් ආයතනයේ ඒ ලයිකා මොබයිල් හරහා ගත්ත ස්වර්ණවාහිනිය ගන්නකොට ජනාධිපතිතුමා විරුද්ධ වුණා. දේශපාලන අධිකාරින සියලු දෙනා මේ පිළිබඳ කතා කරා. පාර්ලිමේන්තුවේදී මේ ගැටලුව පිළිබඳව ඉදිරිපත් කරා. LTT සංවිධානය මං හිතන්නේ ත්‍රස්තවාදීන් සමග මුදල් ගනුදෙනු කරපු ආයතනයට ස්වර්ණවාහිනිය ආයතනය දෙනවා කියලා ප්‍රශ්න කිව්වා. හැබැයි අද ස්වර්ණවාහිනිය ආයතනය අරගෙන මොකද කරලා තියෙන පළවෙනියටම වෘත්තීය සමිතිය හදනකොට වෘත්තීය සමිතියේ ක්‍රියාකාරීන් 15 දෙනෙක් අද සේවයෙන් ඉවත් කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව බලන්න බොහෝ මාධ්‍ය මේක ගැන කතා කරන්න තුදී. හැබැයි අද ස්වර්ණවාහිනිය වෙන්න පුළුවන්, හෙට වෙනකොට තව මාධ්‍ය ආයතනයකින් එක මේකට එකතු වෙනවා. එහෙම වෙලා මේ සියලු දේවල් අවසානයේ මර්ධනය කරන්න කටයුතු වෙනවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. වෘත්තීය සමිතිය වේවා
අර මන්තුමා විනාඩි දෙකක් තියෙනවා තව.
ඒ නිසා මොන අංශයකට ගියත් ඒ අංශවල කණ්ඩායම් වලට හරියාකාරව ක්‍රියා කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මං හිතන්නේ අපි ගරු අමාත්‍යතුමාට මේ කන්ද උඩරට උරුමයන් පිළිබඳව එතුමාට ඒ විෂයපතේ යටතට ගැනෙන නිසා අපි විශේෂයෙන් එතුමාට ඉල්ලීමක් කරනවා. අපේ මේ පෞරාණික වැදගත්කමක් ඇති ස්ථාන මේවා හඳුනාගෙන, මොකද අපි දන්නවා පුරාවිද්‍යාත්මක ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශ මේවා හරහා මේවා ලයිස්තුගත කරලා ඇති. හැබැයි මේවා මොනතරම් ලයිස්තුගත කරත් මේවා ආරක්ෂා කරන ක්‍රමවේදය කොයිතරම් දුරට සංරක්ෂණය කළාද, කොයිතරම් මේවා ආරක්ෂා කරනවද කියන එක පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙන නිසා අපි ගරු ලක්ෂ්මන් කිරියල් අමාත්‍යතුමාට අපි යෝජනා කරනවා. ගරු අමාත්‍යතුමනි, ඔබතුමා හරි මේ තියෙන පෞරාණික ස්ථාන පිළිබඳව මහනුවර හඳුනා ගන්න. මොකද අද හාරිස්පත්තුවේ අපි මේ මෑතක ගිය හාරිස්පත්තුවේ රජපිහිල්ලේ වළගම්බා රජුරන්ගේ කාලේ පැවතෙන පිහිල්ල බලන්න ගියා. අද පිහිල්ල සම්පූර්ණ නායමට ලක් වෙලා අපි උරුමයන් උරුමයන් කියලා මේක ඇතුලේ කෑ ගහනවා, දෙවනත් කරන කෑ ගහනවා. හැබැයි අර වගේ තැන රැක ගන්න ලක්ෂ පහක් දහයක් වියදම් කරලා සංවර්ධනය කරගන්න කෙනෙක් නැහැ. ඕක තමයි යැත්ත තත්වය. ඒ නිසා මේ ස්ථාන අපි දන්නවා, අද ඇම්බැක්ක ගත්තොත් වේගිරිය ගත්තොත් මේවා කිසිම විදියකින් පහුගිය අවුරුදු ගන්න ගත්තත් සංවර්ධනය වෙලා නැහැ. ඒ නිසා මේ ස්ථාන හඳුනාගෙන මේවට අවශ්‍ය කරන සංවර්ධනයේ සංරක්ෂණය ලබා දෙන්නයි කියලා අපි ගරු ලක්ෂ්මන් කිරියල් අමාත්‍යතුමාට යෝජනා කරනවා. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කාරණාව තමයි මේ අමාත්‍යාංශ, මං හිතන්නේ විෂයපතයන් සමහරක් ඒවා විවිධ වෙනමම අරගෙන අපි කතා කරන්න කටයුතු කරා. හැබැයි ඒ අමාත්‍යාංශ විශේෂයෙන්ම අපේ සුජීව සේනසිංහ ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය, මේක සියලු අමාත්‍යාංශත් එක්ක ඇඳිච්ච අමාත්‍යාංශයක් විෂයපතය. එනිසා ඒවට අවශ්‍ය ප්‍රමුඛතාවය හරියාකාරව ලබා දුන්නා නම් අපිට මීට වැඩිය වැඩ කොටසක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, UDA එක වෙනම සැලසුමක් නුවරට හදනවා. ඒ වගේම දැන් කන්ද උඩරට උරුමය කියලා මිලියන 400ක් වගේ පොඩි මුදලක් හරි තියාගෙන ලක්ෂ්මන් කිරියල් අමාත්‍යතුමා හෙට දවසේ තව සැලසුමක් හදයි. එඳ කරුණාකරලා මේක මෙහෙම කරන්නේ නැතුව ඒ සැලසුම් හදන සියලු දෙනා එක අමාත්‍යාංශයකට හරි ගන්න, එක ආයතනයකට හරි ගන්න, එක මේසයකට හරි අරගෙන කමන්නේ. ඒ වෙනුවෙන් වූ ප්‍රතිපත්තියක් හදන්න අපි සියලු දෙනාට එකතු වෙලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමාට මීට වැඩිය වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් අවනියට වෙනවා.
රන්රේ ගරු ලකී ජයවර්ධන ඇමතුමා,
ගරු සභාපතිතුමනි, රටට වැදගත් වන අමාත්‍යාංශ තුනක් රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මානව සංවර්ධන අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ පරීක්ෂණ අමාත්‍යාංශය, ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු සාක්ෂණ පිළිබඳ අමාත්‍යාංශය යන පිළිබඳ වැසිච්ච පිළිබඳ සාකච්ඡාන මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් සැලසා දීම පිළිබඳ ඔබතුමාට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම අමාත්‍යාංශ තුන භාරව කටයුතු කරන ගරු ලක්ෂ්මන් කිරියල් මැතිතුමත්, ගරු අජිත් පෙරම් ඇමතුමත්, ඒ වගේම අපේ සුජීව සේනසිංහ ඇමතුමත්, මිතා දක්ෂ කාර්ය සූර, ඒ වගේම නිර්මාණශීලී ඇමතිවරු විදිහට මම පිළිගන්නවා. එනිසා අපි බලාපොරොත්තු වෙන මේ අමාත්‍යාංශ තුලින් විශාල සේවාවක් අපේ රටට ජාතියට ඉටු වෙනවා කියලා. එනිසා විශේෂයෙන්ම ඒ අමාත්‍යාංශ වල කටයුතු කරන ඇමතිවරුන්ට මම සුබ පතනවා. ඒ වගේම මෙම අමාත්‍යාංශය තුල කටයුතු ඉතා සාර්ථකව දියත් කරන ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගරු සභාපතිතුමනි, මට ප්‍රථම කතා කළ මානවර දිස්ත්‍රික්ක මන්ත්‍රීතුමාල දෙපළගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීමත් මම හිතන්නේ හොඳ අවස්ථාවක් විදිහට මම දකිනවා. විශේෂයෙන්ම අපි හිටපු අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ මැතිතුමත්, අපේ හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත් මැතිතුමාගේ ආදරණීය පුත් අපේ ජයරත් මැතිතුමත් කතා කෙරුවා. අවුරුදු 20ක දේශපාලන ගමන් මග ගියාගේ විදියට ඒ පක්ෂේ නියෝජිත විදියට අදත් නූර අඩුපාඩු ගැන කතා කරන්න සිදුවීම මම හිතන්නේ කනගාටුවට කරුණක් විදියට අපි හිතන්න වෙනවා. අවුරුදු 20ක් අපි බලයට එන්න ප්‍රථම ආණ්ඩු කෙරුවේ ඒ අය කියන එකත් අපි දකිනවා. ඉතින් අවුරුදු 20ක් තුළව මම හිතන්නේ නිදහසෙන් පස්සේ 1948න් පස්සේ මම හිතන්නේ මානවර දියුණුව ගැන අපි කිසි කෙනෙකුට සතුටු වෙන්න බෑ. ඒ නිසා මම හිතන්නේ එදා 1948 කන්ද උඩරට ජනතාවට සිදුණු අසාධාරණයට, අධිරාජ්‍යවාදීන්ගෙන් සිදුවන අසාධාරණයට සාධාරණයක් කරන්නට එදා යොකට පැවති රජය, දියසේන නායක මහත්මයාගේ රජය යටතේ උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසමක් ඇති කෙරුවා. ඒ කොමිසමත් අවශ්‍ය කෙරුවේ පෞගේ රජයෙන් කියන එකත් කනගාටුවෙන් මතක් කරන්න. වර්තමානයේ අද මානවර සංවර්ධනයට වෙනම අමාත්‍යාංශයක්, කැබිනට් අමාත්‍යාංශයක් ලබා දීම පිළිබඳ අපි සතුටු වෙනවා. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම අවශ්‍ය කෙරුවට පස්සේ උඩරට විශාල අසාධාරණයක් වුණා. ඒ තුළ කටයුතු වෙනකොට නැවත මහනුවර සංවර්ධනයටත් උඩරට උරුමයන් රකින්නටත් මේ අමාත්‍යංශය ඇති කරලා කැබිනට් ඇමතිවරයෙක් පත් කරලා ඒකට පළපුරුදු මම හිතන්නේ සුවිශේෂී ඇමතිවරයෙක් පත් කිරීම පුළුවන් ද ස්තුතිවන්ත වෙනවා. ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඒ ස්කන්ධා කටයුතු කිරීම පුළුවන් ද මහනුවර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් මගේ ගෞරවනීය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරමු. ඉතින් මම හිතන්නේ මහනුවර සංවර්ධනයේ මුදල් ප්‍රමාණවත් නැහැ කියලා අපේ අනුරාධ ජයරත්න මැතිතුමත් අපේ අලුත්ගමගේ මැතිතුමත් ප්‍රකාශ කළා. මම කියන මේ අයවැය ලේඛනය තුළ මේ සඳහා මුදල් වෙන් කරපුවා සඳහන් කළා තියෙනවා. මන්දන එක තැනක තියෙනවා අපේ මුදල් ඇමතිතුමා අයවැය ඉදිරිපත් කරමින් කතා කෙරුවා ගරු කතානායකතුමනි, කොළඹ නගරයෙන් ඔබට ගාල්ල මහනුවර සහ යාපනය දක්වා අපගේ ආයෝජන ව්‍යාප්ත කර ඇත. තෝරාගත් ප්‍රදේශවල ප්‍රවාහන තදබදය කළමනාකරණය කිරීම, කාණු පද්ධති පුනරුත්ථාපනය කිරීම, ගංවතුර අවම කිරීම, නාගරික පහසුකම් වැඩිදුණු කිරීම, පෞරාණික අංශයෙන් යුත් සුවිශේෂී ගොඩනැගිලි නැවත ප්‍රයෝජනගත කරන පරිදි පිළිසකර කිරීම, ආ වෙරළ කාදනය අවම කිරීම ආදී වන ක්‍රියාමාර්ගයන් මෙම ආයෝජනයන් තුළින් ආවරණය වේ. මේ සඳහා රුපියල් මිලියන 9225ක මුදලක් වෙන් කර ඇත. මේ අයවැයෙන් වෙන් කළ තියෙන මිලියන 9225ක් මේ නගර අතරක සංවර්ධනයට, ගාල්ල මහනුවර සහ යාපනය නගර තුනකට. ඉතින් මම හිතන්නේ මේ තුලත් මේ අයවැයෙන් මහනුවර සංවර්ධනයට මම හිතන්නේ තුනෙන් බෙදුනොත් ඒක මිලියන 3000 ගණනකට වඩා වැඩි වෙනවා. ඒත් එක්කම කඳ උඩරට උරුමයන් සුරක්ෂිත කොට ආරක්ෂා කරන අතරම ඊටම ආවේණික අත්කම් ගෘහ නිර්මාණ සංස්කෘතිකංගයන් සම්ප්‍රදායන් දේශීය වෛද්‍ය ක්‍රමයන් සහ පෞරාණික වටිනාකම් සහිත ස්ථාන රැක ගැනීම සඳහා අපගේ විශේෂ අවධානය යොමු කරලා රුපියල් මිලියන 900ක් වෙන් කළා තියෙනවා. ඉතින් මම හිතන්නේ මිලියන 4000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ අයවැය තුලින් මහනුවර ප්‍රදේශයට වෙන් කිරීම පිළිබඳ අපි ගරු අග්‍රාමාත්‍යතුමාටත් මුදල් ඇමතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි කතා කරනවා නම් ගරු සභාපතිතුමනි, 2015 ජනවාරි 8 වෙනිදා පස්සේ අපි ඇති කරපු රජ යටතේ පැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, මාමාර්ග මාර්ග සංවර්ධන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, ලක්ෂ්මන් කිරියල් මැතිතුමා කන්ද උරට විශිෂ්ට සේවාවක් ඉටු කළා කියන මං සනාහ කරන්නේ සතුටේ. ඉතිහාසයේ පළමුවට දීර්ඝ කාලයක් අප රටේ ආර්ථිකයට මහඟු මෙහෙවරක් ඉටු කළ වතුකම් කොළන්ගේ ඉඩම් අයිතිය ලබා දී ඔවුන්ටම කියා නිවසක් හදන්නට අවස්ථාව ඇති කෙරුවේ ඒ අපගේ රජයේ ලක්ෂ්මන් කිරියල් මැතිතුමා වැවිලි කර්මාන්ත ඇමතිවරයා විදියට කටයුතු කරනකොට කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. එතුමා කළ ඒ සේවාවට මම විශේෂ ස්තුතියක් එතුමාට පුද කරනවා. වතුකරේ ජනතාව මේ රටේ ආර්ථිකයට කරපු ඒ දායකත්වය අපි අගය කළ යුතු වෙනවා. ඔවුන්ගේ කැපවීම තුළ අපේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් වුණා. ඒ නිසා එවන් අවස්ථා ඇති කිරීම ඉතාම වැදගත් කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරනවා. ගරු සභාපතිතුමනි, ඒ වගේම 1994 පස්සේ මම එදා තිබ්බ රජය අපේ වතුකම්කරුවන්ගේ අර්ථ සාධකාර මුදලවත් ගෙවන්නේ තත්ත්වයට පත් කළා තිබ්බා. අපි මුලසඳ ඔබතුමා දන්නවා අර්ථ සාධකාර මුදල් ගන්නට බැරුව විශාල වශයෙන් ඒක වතුකම්කරුවෝ දුක් විඳා. නමුත් ඒ අපේ වැවිලි කර්මාන්ත ඇමතිවරයා විදිහට එදා ලක්ෂ්මන් කිරියල් මැතිතුමා ඒ ප්‍රශ්න විසඳරන්න විශාල කැපවීමක් කටයුතු කළා. යම් මට්ටමකට ඒ අවස්ථාව සමනය කෙරුවා කියන එකත් මම අවස්ථාවේ මතක් කරන්න ඕන. මහනුවරට කිසිම දෙයක් නොකරන කියලා අපේ මහින්දානන්ද අලුත්ගමුවේ මැතිතුමා කිව්වා. මහනුවර අධිවේගී මාර්ගය හදන්න අපි 2001 ආණ්ඩුවේ ආරම්භ කෙරුවත් අපි 2004 අපේ ආණ්ඩුව විසිරූපු නිසා ඒ අවස්ථාව අපිට දැන් බැරුණත් අපි 2015 බලයට පත් වුණාට පස්සේ නැවත මහනුවර අධිවේගී මාර්ගය හදන්න මූලික අඩිතාලම දැම්මා. ඒකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා උදව් කෙරුවා. අපේ ලක්ෂ්මන් කිරියල් මැතිතුමා තමයි ඒකේ නායකත්වය අරගෙන ඒ කටයුත්ත ආරම්භ කෙරුවා කියන එකත් මේ අවස්ථාවේ ඉතාම සතුටින් සඳහන් කරනවා. ඒ වගේම ගාමී මාර්ග ඉදිකරන්න එතුමයි කාලේ විශාල පරිශ්‍රමයක් යොදලා මානවර දිස්ත්‍රික්කයටම ලබා දුන්නා කියන එක ඔබතුමා දන්නා කාරණා. විශේෂයෙන්ම මයි රෝඩ් ව්‍යාපෘති යටතේ මම හිතන්නේ මානවර දිස්ත්‍රික්කයේ පාරවල් කිලෝමීටර් 350ක් අද හොඳ තත්ත්වයට පත් කර තිනවා. විශේෂයෙන් මුඩුන්නර මැතිවරණ කොට්ටාසේ ඔබතුමා දන්නා මාණික්කාවේ ඉඳන් ගෝනාදිකවත්ත යන කිලෝමීටර් 6.8ක් මේ පාර හදන්න පුළුවන්. එදා 2005 ඉස්සරේ පාරේ යන්න බැරි තත්ත්වයක් තිබ්බා කියන එක ඔබතුමා දන්නවා. නිසා ඒ වගේ පාරවල් කිලෝමීටර් 350ක් හදන්නට කටයුතු කළ මානවරයේ සංවර්ධනයට එතුමා දායකත්ව ලබා දුන්නා කියන එක මම තමයි සන්තෝෂයෙන් සඳහන් කරනවා. පසුගිය ආණ්ඩ කාලයේ ඉදි කළ මාර්ග ගැන අපි කතා කරුවොත් කොන්ක්‍රීට් පාරක්
ඇමතුමා තව විනාඩියකින්
යන්න බෙර තිබ්බා. මට තවර රංජිත් අලුවර ඇමතුමාගේ විනාඩි නම් මේ ගන්න කිව්වා. ඒ නිසා එවන් අවස්ථා තියෙනවා. ඒ වගේම රාජගිරිය
මෙතුමාගේ විනාඩි පහක් තියෙනවා ඒකත් එකතු කරමු
හොඳයි රාජගිරිය ප්‍රදේශයේ මේ පාලමක් ඉදි කරලා මේ අපේ ආණ්ඩුවවට පස්සේ මේ මේ කොළඹ තිබ්බ තදබදේ නැතිකරන්න කටයුතු කරුවා කියන සන්තෝෂයෙන් මතක් කරන්න ඕනේ ඒ වගේම කැලණිය සිට රාජගිරිය දක්වා ගුවන් මාර්ගයක් ඉදි කරන්න වැඩ ආරම්භ කරලා කටයුතු කරා කියන එක අපි දන්නවා ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තිබ්බ ඒ තත්ත්වය වැඩි දියුණු කරලා විශේෂයෙන්ම අර නේවාසික පාසුකම් නැතුව තිබ්බ ඒ අවස්ථා මගහරවලා විශ්වවිද්‍යාල සේවාවේ විශිෂ්ට සේවාවක් ලක්ෂ්මණ කෙරෙල් මැතිතුමා තුලින් උනා කියන එකත් මම මේ අවස්ථාවේ සඳහන් කරනවා විශේෂයෙන්ම මානවර නගරේ අඩුපාඩු අදන්නට යම් යම් යෝජනා ගෙනවත් අපිට ඒවා ක්‍රියාත්මක කරගන්න බැරි තත්ත්වයන් තියෙනවා අපේ මහින්දානන්ද අලුත්ගමුවේ මැතිතුමා කිව්වා විලියම් ගපල මාවත මන්තිරු අතරක් කෙරුවා කියලා හරියට එතුමාගේ කාලයක ආරම්භ කරපු විදිහ තමයි කතා කරන්නේ නමුත් මම කියන්න කැමති මේ පාර මේ විලියම් ගපල මාවත ආරම්භ වුණේ 1990 හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ එතුමා තමයි පාර ඇති කරලා ඉතා කඩිනමින් මේ පාර ඇති කළේ එදා ගම්මුදාව පල්ලිකලේ ගම්මුදාවට ඒ මාර්ගයේ අවුරුද්දක් තුලදී ඇති කළා එක් කෙරුවා මම පෞගිය කාලයක ආරම්භ කෙරුවා මන්තිරු අතර කරන්න සූදානම් වුණා මන්තිරු අතර කරන්න ඒ කටි ආරම්භ කරනකොට ගැටළු සහිතව තමයි ආරම්භ කෙරුවේ විශේෂයෙන්ම ගැටළු නිසා ඒක ප්‍රමාදයක් වුණා ඒ ඇයි 1 කිලෝමීටර් 4වත් අදලා අවසන් කරන්න බැරුණා 2005 පටන් ගත්ත වැඩේ 2015 වෙනකම් ඒකට අවසන් කරගන්න බැරුණා ඉතින් අපි සාධාරණ කරන නිසා අපි යුක්තිසහගතව කරන නිසා යම් ප්‍රමාදයක් තිබ්බත් අද ඒවා නිමවෙන් පවතිනවා කියන එක මතක් කරන්න ඕනේ ඒ වගේම ඊරසගේ ලන්දේ ඉඳන් නුවරට යනකොට මේ මන්තිරුව අතරේ වැඩ තාමත් අවසන් වෙලා නැහැ ඒකට පොඩි පොඩි ගැටලු තියෙනවා ඒකට සැලැස්මක් නැතුව ආරම්භ කරපු වැඩ ඉතින් කඩකප්පල් වෙලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා ඒ නිසා ඒවත් ඉතා කඩිනමින් අවසන් කරන්න අද වෙනකොට වර්තමානයේ කටයුතු සකස් වෙලා තියෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕනේ මානව නගරයේ සුවිශේෂ නගරයක් බව මම අමුතුවෙන් කියන්න ඕනේ ලංකාවේ දෙවන අගනුවර මානුවර දෙවන අගනුවර අදට ඔබින ආකාරයට සකස් වී තිබේදයි කියලා අපි කල්පනා කරන්න ඕන අප විමසා බැලිය යුතු වෙනවා රාජ්‍ය පාලනය තුළ දීර්ඝ කාලයක් බලයේ සිටි අයගේ බැල්ම නුවරට යොමුන බව කනගාටු වුණද මතක් කරවන්න ඕන අද කිඹුල් කඳුළු එළෙව්වට මහින්දානන්ද අලුත්ගමුව කියලා අපේ අනුරාධපුර ජයරත්න මැතිතුමා හිටපු අගමැති දීමු ජයරත්න මැතිතුමා ඒවද එයා බැලුවේ නැහැ කියන එක අපි කනගාටුවෙන් මතක් කරනවා විශේෂයෙන් 1965 ගණන් වලින් ඉඳන් තමයි එක්සත් ජාතිපේ මේ පිළිවන් සැලසුම් සකස් කෙරේ 1965 ඒ කාලේ දරි සේනානායක මැතිතුමා මේ මහනුවර නගරයට ප්‍රතිකර්මයක් විදිහට නගරයේ පල්ලෙකැලේ පැත්තට ගෙනියන්න යෝජනා කරලා ක්‍රියාත්මක කරන්න සූදානම් වලට අපි 70 පරාජයත් එක්ක ඒව අතපසු වුණා කියන එක අපි මතක් කළ යුතු වෙනවා ඒ විදිහට කඩකපල වුණා නමුත් එක්සත් ජාතිපක්ෂේ උවමනාවක් තියෙනවා මේවා අරියාකාරව කරන්න ඒක සඳහා වැඩපිළිවෙළ ඇති කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරගන්නවා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අද මානවර කාර්යබහුල ජනාකීර්ණ නගරයක් වෙලා තියෙනවා දිනකට ලක්ෂ 3කට ආසන්න ජනතාවක් මේ නගරේ ගැවසෙනවා ඒ වගේම වසර 1800දී මානවර ජනගහනය ඇති වෙලා තියෙන 2500ක් තරම් සුළු පිරිසක් නමුත් 2001දී 110,000 දක්වා ඉක්ම වෙලා තියෙනවා අද ඒ ලක්ෂ 3ද ඉක්මවා නගර ආසන්නේ මිනිසුන් පදිංචිලා ඉන්නවා මානව නගර සීමා හෙක්ටයර් 253කින් සමන්විත නගරයක් ඒ වර්ග කිලෝමීටර් 25.4 නගරයට ප්‍රවේශ වීමට මාර්ග 3යි තියෙන්නේ ඒක පේරාදෙණිය පැත්තෙන් කටුගස්තොට පැත්තේ දැන්නකුඹුර පැත්තේ ඉතින් මානව ජනාකීර්ණ වන්නේ අධික තදබද වන්නේ දිනක්ෝ දෙකක් නොවේ දිනකට නගරයට වාහන 33,000කට අධික ප්‍රමාණයක් ඇතුළු වෙනවා මගී බස් 5,000ක් ඉක්මවනවා පාසල් දරුවන් 70,000ක් නගර සීමාවේ අධ්‍යාපනය ආධාරනවා මානව සංවර්ධනයට එක්සත් ජාතිපක්ෂ රජ මගින් සැලසුම් සකස් කළේ වසර 2004දී නමුත් 2004 කාලේදී අපි සැලසුම් සකස් කරුවත් අපේ ආණ්ඩුවක් නැති නිසා අපිට ඒ අවස්ථාව නැතුණත් නැවත 2005 පස්සේ අපි ආරම්භ කළා මානව නගරයේ දියුණු කරන්න මේ වෙනුවට යෝජනා ක්‍රියාත්මක වීම පවතිනවා කියන එක සන්තෝෂයෙන් මතක් කරමු මේක මානව නගර සංවර්ධනය කරන්නේ මේ මානව සංවර්ධන අමාත්‍යාංශයෙන් පමණක් නෙවෙයි උපාය මාර්ගික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඒ වගේ මහානගරතා වස්තුවේ පළාත් අමාත්‍යාංශයේ ආදී අමාත්‍යාංශ ගණනාවකින් මේ සඳහා දායකත්වය ලැබෙනවා කියන එකත් සන්තෝෂයෙන් මතක් කරනවා ඒතුළු විශාල දියුණුවක් ඉතා ඉක්මනින් කඩිනමින් අපිට අවසන් කරන්න පුළුවන් කියලා අපි හිතනවා නගරයේ ඓතිහාසික වටිනාකම තියෙන සංචාරක ආකර්ෂණ ඇති අතිශය වැදගත් නගරයක් කියන එක අපි අමතක කළ යුතු නැත එම නිසා බොහොම ප්‍රවේශමෙන් ඉදිකිරීම නැවත සකස් කිරීම සිදු කරන්න වෙනවා පාසල් දරුවන් බොහොමයක් මහනුවර නගරේ ඍජුව භාවිතා කරනවා. ඒ නිසා ඔවුන්ගේ පිරිසම් ගැනත් අපිට හිතන්න වෙලා තියෙනවා. දැන්ට ගුඩ්සෙට් බස් නැවතුමා දුම්රිය ස්ථානයේ ඒකාබද්ධ කරමින් ද්විත්ව ප්‍රවාහන නැවතුම් පලක් ඇති කරමින් පවතිනවා. මේට රෝහල් පිවිසුම් මාර්ගය සම්බන්ධ කරගෙන වැඩ කරනවා. මේ මල්ටි මොඩල් හබ් එකක් ලෙස ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විලියමුගපල්ලම මාර්ගයේ සිට ගැටඹේ සිට දැන්නේකුමර දක්වා උමං මාර්ගයක් කඩිනමින් ඇරමීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සැලසුම් සකස් කළා තිනෝ. මේවට පරිසර රීදින්ගෙන් ඇති වෙලා තියෙන ගැටළු නිසා ඒවා ක්‍රියාත්මක කිරීමට නොයෙකුත් තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන එක කනගාටු වුණා මතක් කරන් දෙනවා. ඒ නිසා මේවා කඩිනමින් කළ යුතුයි කියන එක අපි පිළිගත යුතු වෙනවා. නමුත් ඒවට පැමිණෙන බාධාක අවිරත මග ඇරවගෙන යන්න අපි උත්සාහ කරනවා කියන එකත් මේ අවස්ථාවෙන් සඳහන් කරනවා. ඒ වගේ මානවර ආශ්‍රිත ප්‍රාදේශීය ලේකම් කොටස 10ක් හඳුනගෙන සංවර්ධන කලාප තිත්වයකට බෙදා සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ජයිකා
ගරාමතුමා අවසන් කරමු.
අට විනාඩියක් දෙන්න. ඒ නිසා ජයිකා ආධාරය යටතේ කරනවා. ගුණසාලි පළාත කර්මාන්තා නිවාසික කලාපයක් ලෙසත් පෙරදෙනී අධ්‍යාපනය පරීක්ෂණ කලාපයක් ලෙසත් කටුගස්තොට වාණිජ කලාපයක් ලෙසත් සංවර්ධනය කරන්න අපි දවසක් තියෙනවා. ඒ නිසා මේවන් දේවල් ක්‍රියාත්මක කරන මානව සංවර්ධන අමාත්‍යාංශයක් නුවට ලැබෙන පිළිබඳ නැවත නැවතත් ස්තුතිවන්තමි. මේ මානව සංවර්ධන අමාත්‍යාංශය තුලින් ඒ වගේම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයේ හා කඳුරට උරුමය තුලින් මානවර ජනතාවට විශේෂ සේවාවක් සැලසේවා කියන ප්‍රාර්ථනාවත් අපි මේ අවස්ථාව ලබා දී පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්තයෙන් වගේ වචන තුනක් ප්‍රශ්න කරනවා. ස්තුති.
බොහොම ස්තුති. ඔනරබල් අසූ මාරසිංහ
මූලාසනාරෝධ මන්ත්‍රීතුමනි, අද සාකච්ඡාවට භාජනය වන රාජ්‍ය ව්‍යවසාය කඳුරට උරුමය සහ මානවර සංවර්ධන අමාත්‍යාංශෙත් ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැබිනට් නෝන අමාත්‍යාංශෙත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ පිළිබඳ කැබිනට් නෝන අමාත්‍යාංශෙත් වෙනුවෙන් කතා කරන්න ලැබීම සතුටක්. විශේෂයෙන්ම මේ අමාත්‍යාංශ අතුරෙන් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ පිළිබඳ අමාත්‍යාංශයේ ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම හේතුව එම අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා හැටියටත් කටයුතු කරන නිසා. ඒ වගේම ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ හරහා මා පර්යේෂකෙක් සහ ආචාර්යවරයෙක් හැටියට මගේ විෂයක් වූ තොරතුරු තාක්ෂණය ගැනත් සඳහන් කරන්න කැමතියි. දැන් මේ අමාත්‍යාංශ දෙක ගත්තොත් ලෝකේ තාක්ෂණ දියුණුවත් එක්ක ලෝකේ කාර්මික විප්ලවයත් එක්ක මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම කතා කරා හතරවෙනි කාර්මික විප්ලවය ගැන. මේ හතරවෙනි කාර්මික විප්ලවයේදී කතා කරන අමාත්‍යාංශ දෙකක් තමයි මේ විද්‍යා තාක්ෂණ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ දෙක. දැන් විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ ගත්තොත් මා දකින්නේ මේ රටේ අනාගතය ගැන තීරණය කරන ප්‍රධාන අමාත්‍යාංශය. අද මේ තාක්ෂණ ලෝකයේ ඉදිරියට එමයන් රටවල්වල වැඩියෙන්ම මුදල් වියදම් කරන පර්යේෂණ කරන අමාත්‍යාංශ වලින් එකක් තමයි විද්‍යා තාක්ෂණ පර්යේෂණ කියන්නේ. අනිකුත් අමාත්‍යාංශ සසඳන විට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට යම් ධනාත්මක ප්‍රතිශතයක් ලැබී තිබුණත් මේක සමස්ත ශ්‍රී ලංකාව සහ ආසියාවේ රටවල් අතර බලනකොට අපිට ලැබෙන මුදල් ප්‍රමාණය විද්‍යා තාක්ෂණ පර්යේෂණ සඳහා පවතින්නේ අන්තර්ජාතික ප්‍රමිතිගත මට්ටමට වඩා අඩුවෙන් කියන එකක් මේ වෙලාවේ මතක් කරන්න ඕන. අපි ඒක දිගින් දිගටම වැඩි කරගත යුතු වෙනවා. දැන් මේ විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය විශේෂයෙන්ම අස්තුතිවන්ත වෙනවා එහි ලේකම්තුමා චින්තක ලොකු හෙක්ටිමැතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ සියලුම කාර්ය මණ්ඩලයට. විශේෂයෙන් ආයතන 13ක් තියෙනවා, ප්‍රධාන ආයතන 13ක්. මේ 13ේ සභාපතිවරු සහ සියලුම නිලධාර මහත්මීන්. ඇත්තටම මේ අමාත්‍යාංශයේ වැඩ කරන්න ගියහම දැක්කේ නිර්මාණශීලී අදහස් තියෙන නිලධාරීන් ඉන්න අමාත්‍යාංශයක්. ඒ නිසා මේ අමාත්‍යාංශයෙන් කරන්න තියෙන කාර්ය ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් අහස උසටම තියෙනවා මේක කරන්න පුළුවන් කරන්න තියෙන කාර්යය. ඒ හරහා ශ්‍රී ලංකාවේ තාක්ෂණ විප්ලවය, ශ්‍රී ලංකා ටෙක්නොලොජි රෙවලූෂන් ශිල්ප සේනා නමින් සංවිධානය කරලා තියෙනවා අපේ අමාත්‍යාංශයෙන්. අද බොහොම සතුටුයි කැබිනට් අනුමැතිය අපිට ලැබුණා මේ ශිල්ප සේනා සඳහා. මේ ශිල්ප සේනා කියන්නේ තවත් ප්‍රදර්ශනයක්වත් නැත්තම් තවත් සැනකෙලියක්වත් නෙමෙයි. මේකෙන් අපි කල්පනා කරන්නේ තාක්ෂණ විප්ලවයක් ලංකාවේ ඇති කරන්න. ඇයි තාක්ෂණ විප්ලවයක් අවශ්‍ය? අද ලංකාවේ සියලුම තැනකම කතා කරන, ඒ වගේම ලෝකයේ මේ හතරවෙනි කාර්මික විප්ලවයෙන් ඉදිරියට යන රටවල් ගැන කතා කරනකොට අපිට කල්පනා කළ යුතුම දෙයක් තමයි අපි වටේ තියෙන අලුත් තාක්ෂණ ඥානයන් ගැන. මේ තාක්ෂණ ඥානයන් ගැන කල්පනා කරනකොට අද අධ්‍යාපන අමාත්‍යාංශෙත් සාකච්ඡා කරනවා විද්‍යාව තාක්ෂණය ගණිත ඉංජිනේරු විද්‍යාව කියන මේ විෂයන් කොහොමද සමස්ත පාඨමාලා තුලටම අපි කියන STEM Science Technology Engineering and Mathematics මේ STEM based education system එකක් ඇතුළත් කරන්න කියලා. ඇයි මේ STEM based education system එකට රටම රටේ අධ්‍යාපන ක්‍රියාවලියම වෙනස් කළ යුත්තේ? ලෝකයේ දියුණු වන රටවල් හැටියට 21 වන සතවර්ෂයට අවශ්‍ය ඒ skills නැත්නම් 21st century skills අවශ්‍ය පරිදි අපේ දරුවන්ගේ අත්දැකීම් වලට ඇතුළත් කර ගැනීම සඳහා මේ තාක්ෂණ ක්‍රමවේදයන් විශේෂයෙන් STEM අවශ්‍ය වෙලා තියෙනවා. අද ලංකාවේ STEM වලට අයත් වන අධ්‍යාපනයේ හදාරන උපාධිධාරීන් නැත්නම් විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන් 30% ප්‍රමාණයක් ඉන්නේ. 70%ක් ඉන්නේ non STEM උපාධිධාරීන්. අපිට අවශ්‍ය වෙනවා STEM උපාධිධාරීන් 60% දක්වා වැඩි කරගන්න. එහෙම වුණොත් තමයි මේ කියන තාක්ෂණ විප්ලවයට අපිට දායක වෙලා රට වෙනස් මාවතකට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ දැක්ම තමයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මේ ශිල්ප සේනා හරහා තියෙන්නේ. මේ ශිල්ප සේනා හරහා අපි කල්පනා කරනවා ලෝකයේ තාක්ෂණ විප්ලවයත් එක්ක නැත්නම් මේ 4th industrial revolution එක්ක හතරවෙනි තාක්ෂණ වෙනස් වීමුත් විප්ලවයත් එක්ක ඉදිරියට යන තේමා ඔස්සේ මේ තාක්ෂණ විප්ලවය ඉදිරි කරන්න. අපි ඒ හරහා තේමා 12ක් තෝරාගෙන තියෙනවා. STEM එක ඇතුළුව දෙවෙනි තේමාව හැටියට robotics and industrial automation, තුන්වෙනි එක කෘත්‍රිම බුද්ධිය නැත්නම් AI, හතර biotechnology, පහ nanotechnology, හය neurotechnology, හත blue green technology, අට new energy, නවය 5G IoT, 10 space technology, 11 personalized medicine, 12 එක mechatronics. මේ කියන විෂයන් නැත්තම් තේමා 12ක් යටතේ අපි රටේ සියලුම තාක්ෂණය සම්බන්ධ පිරිස් කැමැති පිරිස් සියලු දෙනාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණ විප්ලවය හරහා. ඒ හරහා අපිට හැකියාවක් ලැබෙනවා අපේ දරු පරම්පරාව වගේම මේ ලෝකයේ වෙනස් වෙන දැනුමත් එක්ක ඉදිරියට යන්න කල්පනා කරන සියලු දෙනාම එකතු කරලා මේ හඬ ගමේ අවදි කරන්න. නැත්නම් තාක්ෂණයේ ගමට ගෙනියන්න මේක තමයි අපි කරන්න හදන විප්ලවය. මේ සඳහා අපේ නායකත්වය දෙන අපේ අමාත්‍ය සුජීව සෙන්සිංහ මැතිතුමා. මම ඇත්තටම එතුමාත් එක්ක වැඩ කරන්න ඉතාමත් සතුටින් වැඩ කරන්නේ. මොකද අත දිගෑරලා වැඩ කරන්න එතුමා නිදහස ලබා දීලා තියෙනවා අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාත් එක්ක සම්බන්ධ වුණ මොහොතේ පටන්. ඒ නිසා ඒ අමාත්‍යාංශය තුල මේ අපි මේ දිනවල සාකච්ඡා කරන මේ ශිල්ප සේනා වැඩසටහන හරහා අපි පළවෙනි එක බොහෝ වෙලාවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියන්න කල්පනා කරමින් ඉන්නවා. ඊට පස්සේ යාපනයට යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ කොළඹට එන්න බලාපොරොත්තු වෙනවා. මේ ආදී වශයෙන් ලංකාව පුරාම සියලුම පළාත්වල පළාත් ආවරණය වෙන පරිදි මේ ශිල්ප සේනා වැඩසටහන ශිල්ප සේනා තාක්ෂණ විප්ලවය අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද ඔබ දන්නවා රටේ විධාතා මධ්‍යස්ථාන 267ක් ක්‍රියාත්මක වෙනවා. මේ විධාතා මධ්‍යස්ථාන වලින් කරන්නේ තාක්ෂණයේ ගමට ගෙනියන එක. මෙච්චරකල් මේ තාක්ෂණයේ ගමට ගෙනියන එක යම් තාක් දුරට සිදුවත් අපි සමහර වෙලාවට ගමේ සියලුම දෙනා මේ විද්‍යාතා මධ්‍යස්ථාන වලින් කරන කාර්යය පිළිබඳ නිවැරදි වැටහීමක් නැහැ. අපි මේ තාක්ෂණ විප්ලවය හරහත් කරන්න බලාපොරොත්තු වෙනවා අවසාන ඉලක්කයක් හැටියට මේ විද්‍යාතා මධ්‍යස්ථාන සියල්ල තවත් දැනුමෙන් සන්නද්ධ කරලා ඒ සියලුම අංගෝපාංග මේ තාක්ෂණයටවත් ඇතුළත් කරලා ගමේ ඉන්න ඕනෑම කෙනෙකුට තමන්ට අලුත් නිෂ්පාදනයක් නව නිෂ්පාදන ඉනෝවේෂන්ස් ගැන කල්පනා කරන්න යන්න ඕන නම් අවශ්‍ය තැන හැටියට මේ විද්‍යාතා මධ්‍යස්ථාන සංවර්ධනය කරන්න. ඒ හරහා ඔබට අවස්ථාව ලැබෙනවා ඔබේ අලුතෙන් සොයාගන්න නිර්මාණ විද්‍යාතා මධ්‍යස්ථාන හරහා ගිහින් ඒ හරහා කොහොමද පිටරටත් එක්ක මේ ග්ලෝබල් ඉකොනොමි එකත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ නිෂ්පාදන අලුතෙන් සොයාගත දේවල් ලෝකෙටම අලෙවි කරන වැඩසටහන් හදාගන්නේ කොහොමද කියන කාරණේ. මේක තමයි අපිට රටට අවශ්‍ය. අපි මේ හරහා බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණ විප්ලවය හරහා ඇමරිකාන් ඩොලර් බිලියන 5ක විදේශ විනිමය උපයා ගන්න. මේක කළ හැකි. අභියෝගයක් නමුත් කළ හැකි. මොකද සමහර තාක්ෂණ වේදයන් අපි භාවිතා කරන උදාහරණයක් නැනෝ තාක්ෂණය භාවිතා කරාම අද අපේ ලෝකේම පාවිච්චි කරන සිලිකා වගේ සිලිකා අපේ රටේ තියෙන්නේ අපි කියනවා 99.9394 විතර සිලිකා තියෙන සිලිකා වැලි අපිට හොයාගන්න පුළුවන්. අපිට මේක නැනෝ තාක්ෂණයත් භාවිතා කරලා 49 කරන්න. එහෙනම් නැත්තම් 99.99 සිලිකා තියෙන සිලිකා වැලි බවට පරිවර්තනය කරගන්න පුළුවන් නම් දැනට සිලිකා වලට ලැබෙන ප්‍රමාණය වගේ දසගුණයක් අපිට උපයා ගන්න පුළුවන්. ඉතින් මෙවැනි තාක්ෂණ කිහිපයක් අපි හරියට නිර්මාණශීලීව අපිට හැකියාවක් ලැබුණොත් ඒ නිර්මාණශීලීත්වයෙන් සොයා ගන්න අපිට හැකියාවක් ලැබෙන අපේ ටාගට් එක ඇමරිකාන් ඩොලර් බිලියන 5ක වගේ ආදායමක් විදේශ විනිමයක් අපිට හොයා ගන්න. මේක තමයි අපේ අභියෝගය. මම හිතන්නේ මේ අභියෝගයට අවශ්‍ය පහසුකම් සියල්ල අපේ අමාත්‍යාංශයේ වටේ තියෙනවා. මේ අමාත්‍යාංශයේ ඉන්න ආයතන 13 මින නිලධාරීන්ට මේ හැකියාව තියෙනවා. දැන් නිවැරදි නායකත්වයක් ඇමතිවරයා හරහා අපිට ලැබිලා තියෙනවා. ඒ හරහා අපි විශ්වාස කරනවා මේ තාක්ෂණ විප්ලවය හරහා රටේ අලුත්ම වෙනසක් දැවැන්ත පරිවර්තනයක් ඉටු කරන්න ලැබෙයි කියන එක. ඒ නිසා මේ බලාපොරොත්තුවෙන් දැන් ශිල්ප සේනා තාක්ෂණ විප්ලවය අපි තාක්ෂණ විප්ලවයත් එක්ක අපි ඔබේ ගමට එන්න බලාපොරොත්තුව තියෙනවා. මේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අමතරව මට ලැබී ඇති කාලයෙන් මම කතා කරන්න කැමති ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ වෙනද අමාත්‍යාංශයත්. මොකද අජිත් පෙරේරා ඇමතිතුමා සුජීව සෙන්සිං ඇමතිතුමා වගේම දක්ෂ ඇමතිවරෙක් ඒ වගේම මගේ විශේෂ කොටසක් වෙන තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඇත්තරම ශිල්ප සේනා අපේ තාක්ෂණ විප්ලවයේ එක අංගයක් තමයි තොරතුරු තාක්ෂණය නැත්නම් 5G නැත්නම් IoT. අද ලෝකයේ තොරතුරු තාක්ෂණ දියුණුව අපි කතා කරනවා මොබයිල් තාක්ෂණයත් එක්ක අපි 3G නැත්නම් 4G ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. දැන් 5G තාක්ෂණයත් ආවට පස්සේ අද දැනට අපිට කරගන්න තියෙන වේගවත්භාවයේ මේ වගේ විශාල වශයෙන් වෙනස් වෙනවා. ලෝකේ වෙනස් වීම එක්ක ඉදිරියට යන්න පුළුවන් තැනකටපත් වෙනවා. ඒත් එක්ක අපිට අභියෝග පැනනගෙනවා 21 වෙනි අවශ්‍ය ස්කිල්ස් වලින් පරිපූර්ණ වූ රැකියා සඳහා අවශ්‍ය උපායධාරීන් බිහි කරගන්නේ කොහොමද කියන එක. මේ සඳහා අපි දැන්ටමත් ආංශික අධීක්ෂණ කාර්ක සභාවෙන් සාකච්ඡා කරමින් ඉන්නවා. ලෝකයට අවශ්‍ය පරිගණක තාක්ෂණ දැනුමෙන් අලුතෙන් ඇති වෙලා තියෙන පරිගණක තාක්ෂණ දැනුම හැටියට ගන්න ඩේටා සයන්ස් සයිබර් සිකියුරිටි
ගරුමන්තුමා තව විනාඩි දෙකකින් අවසන් කරනවා.
මේ ආදී වශයෙන් වන පාඨමාලා සඳහා AI IoT මේ පාඨමාලා වලට අදාළ අලුත් වෘත්තීය නිපුණතාවයේ ලබා දෙන උපායධාරීන් පුහුණු කරන පාඨමාලා ඇතුළත් කරන්න. අපි උත්සාහ කරනවා පාර්ලිමේන්තුවටම අලුත් දෙයක් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ ගැන සාකච්ඡා කරලා අපි කාරක සභාවේදී මේ සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාලට අවශ්‍ය පාඨමාලා ටික නිර්මාණය කරලා දෙනවා. අපි පාඨමාලා ටික නිර්මාණය කරලා දීලා මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයත් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය දෙකම එකතු වෙලා කරන වැඩසටහනක් හැටියට මේ පාඨමාලා ටික අඳුන්වා දුන්නට පස්සේ අපිට හැකියාව ලැබෙනවා අපි ඇතුළත් කරන STEM වැඩසටහන් හරහා 21 වෙනි සතවර්ෂයේට අවශ්‍ය ස්කිල්ස් දැනුම ලබා දෙන්න අපේ උපාධිධාරීන් පුහුණු කරන වැඩසටහනකට යන්න. එතකොට රජයේ විශ්වවිද්‍යාල 17ක් තියෙනවා, රජයේ පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල 17ක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල 34ටම හැකියාවක් ලැබෙනවා එහෙම වුණාට පස්සේ මේ ලෝකෙත් එක්ක යන පාඨමාලාවත් එක්ක අන්තර්ග්‍රහණය වෙලා එකතු වෙලා ලෝකෙට අවශ්‍ය උපාධිධාරීන් බිහි කරන්න. ඒ නිසා අපි යෝජනා කරනවා කලා උපාධිධාරීන් නැත්නම් විශේෂයෙන් වාණිජ උපාධිධාරීන්ගේ විෂයමාලාව 50% කලා උගන්නන ගමන් මේ ලෝකෙට අවශ්‍ය soft skills නැත්නම් 21 ශතවර්ෂයට අවශ්‍ය skills සියල්ලත් ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක කරොත් මේ රටේ උපාධිධාරීන් හැටියට වෙන පිරිස කිසිම දායක අපිට රැකියා ලබා දියව් කියන සටන් පාඨය කිය යුතු නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ අලුත් ලෝකයට රැකියා ඉල්ලන උපාධිධාරීන් නෙමේ රැකියා බිහි කරන තවත් දස දෙනෙකුට රැකියා ලබාගත හැකි නවෝත්පාදන ඇති කරන ව්‍යවසායකින් වූ උපාධිධාරීන් අපේ රටට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ දැක්කම තමයි විද්‍යා දාක්ෂර අමාත්‍යාංශයේ මේ ශිල්ප සේනා විප්ලවය ඇතුළේ තියෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ අපි තේමා 12ක් තරහා අපි අනාගතයේ යෝජනා කරනවා සෙන්ටර් ඔෆ් එක්සලන්ස් මේ මුළු ප්‍රදේශයේ ආසියාවේම සෙන්ටර් එකක් විදිහට ලංකාව දියුණු කරන්න මේ තාක්ෂණ තේමා ඔස්සේ අධ්‍යාපනයේ හදෑරිය හැකි විශ්වවිද්‍යාලයක් කල්පනය නැති කරන විද්‍යා තාක්ෂණ අමාත්‍ය අපේ යෝජනාවක් දැනලා තියෙන අවුරුදු 3කට කලින් ඒ යෝජනාව නැවත අලුතෙන් මේ ශිල්ප සිනා වැඩසටහන හරහා ඇතුළත් කරමින් අපිට අනාගතයේදී එවැනි ලෝකෙම පිළිගත් අලුත් පන්නේ විශ්වවිද්‍යාලයක් ඇති කරොත් අපිට පුළුවන් අර බිලියන 5 ටාගට් එකට යන්න කියන එක මතක් කරමින් ශිල්ප සේනා වැඩසටහන ඔබේ ගමට එනවා ඔබේ නගරයට එනවා ඒ සඳහා සියලු දෙනාගේම දායකත්වයේ ඉල්ලමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
ස්තුතියි. ගරු ලසන්ත අලගියවන්න මන්ත්‍රීතුමා.
මූලස්නාරුඩ ගරු මන්ත්‍රීතුමනි, අද විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ සභානායක තුමාගේ මෙන්ම තරුණ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකුගේ අමාත්‍යංශ පිළිබඳව සාකච්ඡාවට ගෙනෙන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යංශ දෙකට අදාළ ආයතන කීපයක් පිළිබඳව කරුණු කීපයක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මේ අමාත්‍යංශ දෙක සහ මේ අමාත්‍යංශ දෙක මගින් රටක් විදිහට ඉටු විය යුතු ඒ වගකීම් මං හිතන්නේ එහි වටිනාකම මිල කරන්න පුළුවන්කමක් නැහැ. ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ යටතේ තිබෙන ආයතනත් ඒ වගේම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ මේ රාජ්‍ය අමාත්‍යංශය යටතේ තිබෙන ආයතන 30කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයතන 30ම පාර්ලිමේන්තුවේ 50 මගින් තමයි ස්ථාපිත කරලා තිබෙන්නේ. එතකොට මේ ආයතන 30ේම පාර්ලිමේන්තුවේ මේ ආයතන ස්ථාපිත කිරීමේ 50 වල මේ ආයතන පිහිටුවීමේ අරමුණු තිබෙනවා. මේ ආයතනවල කාර්යභාරයන් තිබෙනවා. ඉතින් අපි මුලින්ම මං හිතන්නේ මේ ආයතන 30ේම මේ ආයතන පිහිටුවීමේ අරමුණු මොනවද? කාර්යභාරයන් මොනවද කියලා අපි බැලුවොත් ඒ ආයතන පිහිටුවීමේ අරමුණු කොච්චර ආයතන ඉටු කරලා තිබෙනවද? ඒ ආයතන පිහිටුවීමේ පනතේ තිබෙන කාර්යභාරයන් කොච්චර ප්‍රමාණයක් ඒ ආයතන ඉටු කරලා තිබෙනවද කියලා මං හිතන්නේ බැලුවොත් අපිට අවබෝධ කරගන්න පුළුවන්කමක් තිබෙනවා ඒ ආයතන පිහිටුවීමේ අරමුණු වලින් කොතරම් ප්‍රමාණයක් ඉටු වෙලා තිබෙනවද කියන එක. ඒක තමයි මං හිතන්නේ බලන්න ඕනේ. බොහෝ ආයතන අපේ කාරක සභාවලට ආපුවාමවත් සමහර විට ආයතන ප්‍රධානීන්වත් ඒ ආයතන වල නිලධාරීන්වත් තමන්ගේ ආයතනයේ අරමුණු මොනවද තමන්ගේ ආයතනයේ කාර්යභාරයන් මොනවද කියන එක පිළිබඳව අවබෝධයක් නැහැ. සේරම නෙමෙයි යම් ප්‍රමාණයක්. ඒ වගේම රජයෙන් මේ අමාත්‍යංශ දෙකටම මං හිතන්නේ ඒතරම් ප්‍රතිපාදන මුදලුත් ලබා දීමක් අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් අඩුවයි. ඒ නිසා මං හිතන්නේ ලෝකේ රටවල් දියුණු වෙලා තිබෙනවා නම් දියුණු රටවල් තිබෙනවා නම් මේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන ආයතනවල කාර්යභාරයන් තුලින් තමයි විශේෂම රටවල් දියුණු වෙලා තිබෙන්නේ. අපේ රටත් දියුණු කරනවා නම් දියුණු විය යුතු නම් මේ ආයතනවල කාර්යභාරයන් වලට තමයි ප්‍රමුඛතාවයක් ලබා දීලා අපි අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු වන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි සියලුම දෙනාගේ අවධානය මේ ආයතනවල කාර්යභාරයන් සහ විෂයපතයන් පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් අනිවාර්යෙන්ම යොමු කළ යුතුව තිබෙනවා. දැන් අද තොරතුරු තාක්ෂණය අපි දන්නවා තොරතුරු තාක්ෂණය අතින් ගත්තොත් අපිට කියන්න පුළුවන් අපි 105ක සාක්ෂරතාවයක් තිබුණේ දැන් නගරයේ සාක්ෂරතාවය 137කට 35කට වැඩි වෙලා තිබෙනවා ජාතික වශයෙන් 127යි 30යි යනාදී වශයෙන් අපිට දියුණුවී පැත්තෙන් කරුණු අපිට කතා කරන්න පුළුවන් ඒ වගේම මේ තොරතුරු තාක්ෂණය වෙනුවෙන් අද විවිධ ආයතන තිබෙනවා තොරතුරු තාක්ෂණයට අදාළ රාජ්‍ය අංශයෙන් ගත්තොත් වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ සහ විවිධ අමාත්‍යාංශ අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තත් පාසල් වලත් මේ විෂයපතය පිළිබඳව කටයුතු කරනවා. නමුත් රටේ පිළිගැනීමක් සහ රටේ මතයක් රටේ ජනතාව දන්න කරුණක් තමයි මේ විශේෂයෙන්ම 2003 අංක 27 ධර්ම තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ පනත සහ 2008 සංශෝධනය වෙලා තිබෙනවා මේ පනත මේ ඉක්ට ආයතනය තමයි අද තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඕනෑම අමාත්‍යාංශයක් දෙපාර්තමේන්තුවක් ඕනෑම කටයුත්තක් පිළිබඳව කතා කළොත් මේ ආයතනය පිළිබඳව තමයි කියන්නේ. අපි රාජ්‍ය ආයතනයක යම් තොරතුරු පද්ධතියක් ක අවශ්‍යතාවය පිළිබඳව ආවොත් උපදේශන සේවය ගන්නේ මේ ආයතනයෙන්. එහෙම නැත්නම් යම් උපාංග මිලදී ගැනීමක් සම්බන්ධයෙන් අවශ්‍ය වුණොත් උපදේශන සේවය ලබා ගන්නේ මේ ආයතනයෙන්. ඒකට ඒක එක පැත්තක්. එතකොට අපේ රටේ රාජ්‍ය ආයතනවල මේ කටයුත්ත වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ උපදේශන සේවය ලබා ගැනීමේ කටයුත්ත අනිවාර්යෙන්ම මේ ආයතනය මගින් ඉටු කර ගන්නවා. මම හිතන්නේ සමහර ආයතන තියෙනවා මේ ආයතනෙන් උපදේශන සේවය ලබා ගන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් මේ ආයතනය විසින් තව කළ යුතු වගකීම් කාර්යභාරයන් ප්‍රමාණයක් තිබෙනවා. මේ පනතෙත් තිබෙනවා. එතකොට මේ කරුණු දෙකම මේ ආයතනය ඉටු කළ යුතුයි. දැන් මම එක් පැත්තකින් ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා විදිහට මේ රාජ්‍ය ආයතනවල මේ ආයතන වලට මේවා මිලදී ගැනීමේදී මේ ආයතනෙන් උපදේශන සේවාවන් ලබාගත්තු ආයතන සැලකිය යුතු ප්‍රමාණයක ඒ ලබා දීපු උපදේශන සේවයේ වැරදුණු අවස්ථා බහුලව අපි දකිනවා. මේක තමයි අත්‍යවශ්‍යතාවය. ඒ නිසා විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමි වුණු අවස්ථාවන් අපිට කියන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම තොරතුරු පද්ධති සම්බන්ධයෙන් තොරතුරු පද්ධති මේ ආයතනවල පරිපාලනය වෙනුවෙන් පරිපාලනය වෙනුවෙන් අපේ රටේ ආයතන ගණනාවක් තොරතුරු පද්ධති හදන්න උත්සාහ කරලා තිබෙනවා. නමුත් මේ බොහෝ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ කියන කටයුත්ත තමයි කරුණක් තමයි ඒ හදපු තොරතුරු පද්ධතිය නිසි පරිපාලන තීන්දුව తీරන ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් අපි අහනවා මොකද්ද මේකට කොහෙන්ද උපදේශන සේවය ලබා ගත්තේ කියලා. එතකොටත් කියවෙන නමක් තමයි මේ ඉක්ත ආයතනය මගින් තමයි අපට උපදේශන සේවය ලබා දුන්නේ කියලා. එතකොට මේ ආයතනය මගින් උපාංග මිලදී ගැනීමේදීත් විශේෂම තොරතුරු පද්ධති සකස් කර ගැනීමේදීත් ඒ ලබා දෙන උපදේශන සේවය පිළිබඳව දැඩි අර්බුදකාරී තත්ත්වයක් රට තුළ රාජ්‍ය ශේෂ්ත්‍රය තුළ ආයතන තුළ තිබෙනවා. මේක තමයි ඇත්ත යථාර්ථය. ඉතින් ඒ වගේම මං හිතන්නේ මේ ආයතනය විසින් අපේ රටේ අද රාජ්‍ය ආදායම පිළිබඳව දැඩි අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම අපි මේ ආයතනයටම දෝෂාරෝපණය ලබා ගන්න අපි උත්සාහ කරන්නේත් නැහැ. රාජ්‍ය ආයතනත් මේ තොරතුරු තාක්ෂණයේ භාවිතා කිරීම පිළිබඳව දැඩි මැලිකමක් දක්වනවා. අද අපේ රටේ රාජ්‍ය ආදායමෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුව. නිදහස ලැබිලා දශකහතකට ආසන්න කාලයක් ගත වෙලා තිබුණා. අපේ රටේ මේ ආයතන තුන තවමත් අපි ලැජ්ජා විය යුතුයි. අපට මේ ඉලක්කය සපුර ගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. 90 දශකයේ ඉඳන්ම මේ ආයතන තුනම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ ආයතන වල නම් හැබැයි 50%ක් විතර තමයි අවස්ථාවන් වල උපදේශන සේවය මේ එක් ආයතනෙන් අරගෙන තිබෙන්නේ. 50%ක්ම මේ ආයතන සම්බන්ධ කරගෙනත් නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ අද රටට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ ආයතන වලින් ඉල්ලීම් කරලා මෙවැනි දේවල් ලබා දෙන්නේ නැතුව ලෝකයේ අනිත් රටවල් වල තිබෙන අත්දැකීමුත් ලබාගෙන ඒ වැඩසටහන් මේ ආයතන වලට හඳුන්වා දීමේ වගකීම මං හිතන්නේ මේ ආයතනය බාරගත යුතුව තිබෙනවා. එහෙම නොවුනොත් අපිට මේ ඉලක්කයන් සපුරා ගන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අද මේ රාජ්‍ය ආයතන ඒකාබද්ධ වෙලා නැහැ. ඇත්ත යථාර්ථය අද මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගත්තොත් විශාල රාජ්‍ය ආදායම අහිමි වෙන අනෙක් ස්ථානයේ අදටත් පුළුවන්කමක් ලැබිලා නැහැ. නිසි පරිදි රේගුව සහ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ නවීන තාක්ෂණය හරහා සම්බන්ධතාවයක් ඇති කරගන්න. ඒ වගේම රාජ්‍ය ආයතන වල මේ නිසි ආදායමක් ලබා ගැනීමට මේ අහිමි වන ආදායම ලබා ගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම අන්තර් ආයතන සම්බන්ධතාවය අනිවාර්යෙන්ම අවශ්‍යයි. මේ අන්තර් ආයතන සම්බන්ධතාවය හුදෙක්ම තොරතුරු යැවීම සඳහා පමණක් නෙමෙයි. මේකේ ඒ කළමනාකාරී වශයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා අපිට අද අවශ්‍යයි මෙවැනි වැඩසටහන. සුරාබදු දෙපාර්තමේන්තුව ගත්තොත් අපේ රටේ මේ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනාගාර 32යි තිබෙන්නේ. දැන් මේ නිෂ්පාදනාගාර 32ෙම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරී ඉන්නවා. මම මේක සුමාන දේකටත් කලින් කිව්වා. එතකොට මේවා නිෂ්පාදනය කරන්න මූලික අමුද්‍රව්‍ය පිටරටින් ගේනවා. එතකොට මේවා අලෙවි කරන මධ්‍යස්ථාන 1200ක් අපේ රටේ තිබෙනවා. ඉතින් දැන් මේ අලෙවි කරන ප්‍රමාණය මොකක්ද? මේ අමුද්‍රව්‍ය ගෙන්නන ප්‍රමාණය මොනවද? මේ අමුද්‍රව්‍ය ගෙන්නන ප්‍රමාණය නිෂ්පාදනය කරන ප්‍රමාණය හරිද? විකුණන ප්‍රමාණය හරිද කියලා පිළිබඳව මං හිතන්නේ අපිට බලන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ මේ කරුණ මේක එක්තැකේ වැරද්දක් කියන එක නෙමෙයි. නමුත් මේ ආයතනයේ අද අපි බලාපොරොත්තු වෙන වගකීමක් විදිහට මේ රටක් විදිහට අහිමි වෙන රාජ්‍ය ආදායම ලබා ගැනීම වෙනුවෙන් ලෝකයේ අනිත් රටවල් භාවිතා කරන ඒ තාක්ෂණය හඳුන්වා දීම වෙනුවෙන් දැනට වඩා වැඩි දායකත්වයක් මේ ආයතනයෙන් අපි අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. ඇත්ත යථාර්ථය අපේ රටේ මුළු රාජ්‍ය ආදායම බිලියන 2400යි. 2100ක්ම අපි ලබා ගන්නේ මේ ආයතන තුනෙන්. දැන් අපි මෙවර බදු විවිධ යෝජනා ගෙනාවා. විවිධ යෝජනා ගෙනහලා අපි වැඩි කරගෙන තිබින්නේ බිලියන 160යි. එතකොට මේ ලබා ගන්න රාජ්‍ය ආදායම අපි 10%ක් වැඩි කරගත්තොත් මේ එක අලුත් වැඩි කිරීමක් මොකක්වත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. තවත් බිලියන 40ක් ඉතුරු වෙනවා. මේක තමයි ඇත්ත යථාර්ථය. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ ආයතනය තුලින් විශේෂම මේ රාජ්‍ය ආයතන වලට ලබා දෙන උපදේශන සේවාවන් පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් අනිවාර්යෙන්ම යොමු කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් ගරු ඇමතුමනි රාජ්‍ය ආයතන වලටත් දැඩි ප්‍රශ්නයක් තිබුණා ප්‍රායෝගිකව මේ තොරතුරු තාක්ෂණ නිලධාරීන්ට ලබා දෙන වැටුපට මේ රාජ්‍ය ආයතන වල මොනම ආකාරයකටවත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ රුපියල් 60,000කට විතර වැටුපක් අරගෙන තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙක් මේ ආයතනයට මේ එන්නේ නැහැ, එන්න අවශ්‍යතාවයක් නැහැ. එළිය ලක්ෂ 5යි 6යි. ඉතින් මේ නිසා මම හිතන්නේ රජයේ විදිහට ප්‍රතිපත්ති මේ වශයෙන් තීන්දුවකුත් ලබා ගත යුතුයි. මේ ඉක්ට ආයතනයටත් එවැනි ඉහළ වැටුපක් ගෙවීමේ අවස්ථාව ලබා දිය යුතුයි, එවැනි පුද්ගලයෝ ලබා ගත යුතුයි. මේ ප්‍රධාන ආයතනවලටවත් මේ තොරතුරු තාක්ෂණයේ පැත්තෙන් ඉහළ වැටුපක් ගෙවන්න පුළුවන් නිලධාරීන් සඳහා ඉතාමත් කඩිනමින් අනුමැතියක් ලබාගෙන එය මේ ආයතනවලට අනිවාර්ය මානව සම්පතත් අනිවාර්යයෙන්ම ලබා දීමට කටයුතු කළ යුතුව තිබෙනවා.
ගරු නියෝජ්‍ය ඇමතුමා,
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා සඳහන් කරපු කාරණා මම බොහොම අහගෙන හිටියා. මම මුලින්ම ඔබතුමාට කියන්න කැමති ICT ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තක් දැන් කරමින් තියෙනවා. restructuring දැන් ඒ හරහා අපි ඔවුන්ගේ අවශ්‍යම අරමුණු වෙනුවෙන් එම ආයතනය යොමු කිරීමත් වඩාත් කාර්යක්ෂම පාලනයක් ඇති කිරීමත් අපේක්ෂා කරනවා. නමුත් ICT කියලා කියන්නේ රජයට අයත් පෞද්ගලික සමාගමක්. ඒක රජයට තමයි හිමිකාරීත්වය තියෙන්නේ. එය මේ limited liability සීමිත වගකීම් සමාගමක්. එතකොට ඒ ආකෘතිය හදලා තිබෙන්නේ යම් විශේෂ කාරණා නිසා, විශේෂයෙන්ම එම විශේෂඥයන් ඉහළ වැටුප් වලට බඳවා ගැනීමට හැකියාව සහ පරිපාලන තීන්දුව වල ස්වාධීනත්වය ඇති කර ගැනීම සඳහා. නමුත් රට ඩිජිටල් කරණය නොවීම පිළිබඳ ප්‍රශ්නය අධ්‍යයනය කරන විට ගරු මන්ත්‍රීතුමනි පෙනී යන දේ තමයි මේ රටේ සියලුම රාජ්‍ය ආයතන, ඔබතුමා කිව්වා රාජ්‍ය ආයතන තුනකින් බිලියන 1100ක් විතර ප්‍රමාණයක් එකතු වෙනවා. තර මේ ආයතන සියල්ලම
1000ක්
බිලියන 2000ක්
බිලියන 2ක්.
ඔව්. එතකොට ඒ බිලියන 2000ක ඒ මුදල් උපයන ආයතන වගේම ජනතාවට ඒ වගේම සේවය කරන ආයතන එකිනෙකට බැඳුණු ජාලයක් අපි ගොඩනගා ගත යුතු වෙනවා. දැන් මේක කරන්න නම් එකක් අපි දැන් හිත තද කරගන්න ඕනේ මුළු රටම මේ අවශ්‍ය වූ තෝරාගත් ආයතන අහවල් දවසට කලින් අපි ඩිජිටල්කරණය කරලා යම් මට්ටමකට අරන්ගෙනවා කියන කාලවකවානුව ගන්නට ඕනේ. ඒ තමයි ගෞරවගමතුමා පහුගිය දින මේ සති කීපේ පුරාම කියපු කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ වැඩේ කරන්න බලය තියෙන ආයතනයක්. දැන් ICT ආයතනයට ඔවුන්ගෙන් සේවාවක් ඉල්ලුවොත් ලබා දෙන වැරෙන්න ගිහිල්ලා මේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බල කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා යම් අලුත් ව්‍යුහයක් අවශ්‍ය වෙනවා.
ගරු ඇමතුමා, කැටියෙන් අවශ්‍ය කරන කාලය පිළිබඳ
මේ පාලනය තුළ මේ ඩිජිටල්කරණය කරන්න. ඒ නිසා අපි දැන් මේ මොහොතේ කල්පනා කරන්නේ ඒ අලුත් ව්‍යුහය කොමක්ද කියලා. එක්කෝ ICT ආයතනයේම ඔසවා තබනවද යම් වෙනස් මට්ටමකට, එහෙම නැත්නම් ICT ආයතනයේ උපදේශක ස්වභාවයෙන් තබලා ඒ වගේම අලුත් ආයතනයක් ගොඩනගනවද කියලා. ඒ වගේම මම ඔබට කියන්න ඕනේ ICT ආයතනයට වැරදුණු තැන් ඇති. නමුත් මේ රට අද ඩොලර් බිලියන 1.2ක් විදේශ විනිමය උපයන මට්ටමට ඒ වගේම සැලකිය යුතු මේ 85000ක් දක්ෂකම් ඇති සුසුකම් ලද වෘත්තිකයන් ඉන්න තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අද හතරවෙනි ආදායම් මාර්ගය තමයි මේ රටේ
ගරු ඇමතුමා කැටියෙන්
අවසන්. ඒ නිසා ඔවුන් කරපු සේවය මම නැවත අගය කරන්න කැමති. ඔබතුමා කියන අඩුපාඩුකම පිළිගන්නවා.
ඔව්. මේ මට වෙලා විනාඩි 25ක් කොච්චරක් තියෙනවද කරුණ?
තව විනාඩි 4ක් තියෙනවා ඔබතුමාට.
අපි ඊළඟ එන්නේ නැමේ. මට විනාඩි 25ක් තිබුණා.
ඔව් 25ක්. 25න් තව විනාඩි 4ක කාලයක් තියෙනවා.
විනාඩි 10ක් මට. ඔව්
විනාඩි 10ක් ලබා ගන්න අමාරුයි. විනාඩි 5ක් වගේ කාලයක් ගත කරගන්න.
ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ මේ පැහැදිලි කිරීම තමයි මම මුලින්මත් කිව්වේ 105 තිබුණ එක 35ට ගෙනාවා. ඒ වගේම මේක පෞද්ගලික රාජ්‍ය ආයතන දෙකම සම්බන්ධයි. නමුත් අපේ රාජ්‍ය අපේ රටේ අමාත්‍යාංශයකට දෙපාර්තමේන්තුවකට පෞද්ගලික ආයතනයකට දෙනවට වඩා කෙලින්ම දෙන්නේ මේ ආයතන ටෙන්ඩර් වලින් තොරව. එතකොට මේක සේවය ලබා ගන්න ආයතන මේක රාජ්‍ය ආයතනයක් විදිහටම තමයි නීති රීති සහ සියල්ලක්ම මේ සැලකිලා තිබෙන්නේ. ඉතින් මේ නිසා කෙසේ හෝ මේ පිළිබඳව මට දැනගන්න ලැබුණා ඔබතුමා මේක සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිවිරෝධගත කරනවා කියලා එකටත් ප්‍රයෝජනයක් වෙන්න තමයි මේ කරුණු කාරණා ටික විශේෂයෙන්ම සඳහන් කළේ. ඉතින් මේ නිසා අපි ඉල්ලීමක් කරන්නේ අපේ මේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම මූල්‍ය පාලන කටයුතු වලදීත් අපිට මේ දැඩි අවශ්‍යතාවයක් මේ පිළිබඳව ඇතිවිලා තිබෙන නිසා තමයි මම මේ කරුණු ටික විශේෂයෙන්ම සඳහන් කළේ. ඒ වගේම තාක්ෂණ විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන පිළිබඳව මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවෙත් උපදේශක කාරක සභාවලත් අපි දීර්ඝ වශයෙන් අපි කතා කළා. අද ඒ වගේම පාර්ලිමේන්තුවේ විගණකාධිපතිවරයා විසින් විශේෂම නව සොයාගැනීම් සම්බන්ධව විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ මේ පානීය ජල බෝතල් පිළිබඳව අද දැවැන්ත සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මේ පිළිබඳව වෙනම විශේෂ වාර්තා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම අද ජනතාවගේ ආහාර පරිභෝජනය පිළිබඳව තවත් ප්‍රායෝගික ප්‍රශ්න රැසකට අද මුහුණ පාලා තිබෙනවා. එක එක අවස්ථාවන් වලදී මම හිතන්නේ මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති කියලාත් කියනවා. ඒ වගේම විවිධ ආයතන වලට මේ බෝලේ හුවමාරු කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. දැන් අද අපි ගත්තොත් විවිධ වෛද්‍යවරුන් විවිධ විශේෂඥයින් එක එක කාලෙට එක එක දේ හොඳයි කියලා කියනවා, එක එක දේ නරකයි කියලා කියනවා. ඒක වෙන්නත් පුළුවන් පර්යේෂණ වලින් ලැබෙන තොරතුරු අනුව. අද යම් පර්යේෂණයකින් මේක හොඳයි කියලා කියන්න පුළුවන්, සමහරට තවත් පර්යේෂණයකින් මේක අපි කියන්නේ නැහැ මේක ඒ විදිහටම ස්ථාවරයක් විදිහටම තිබිය යුතුයි කියලා. ඒ වගේම පහුගිය අවුරුදු 4-5 තිස්සේම අපි මේ පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවතුළුනුත් මේ ආනයනික පළතුරු පිළිබඳව අපි දීර්ඝ වශයෙන් අපි ප්‍රශ්න ඇහුවා. නමුත් මේවා පිළිබඳව නිසි පාලනයක් මං හිතන්නේ ප්‍රමිතියක් පිළිබඳව අපිට කොහෙත්ම තාම හරියට වගකීමක් තිබෙන ආයතනයක් අපිට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රේගුව පැත්තෙනුත් අපේ රටේ ආනයනික සියලුම දේවල් සම්බන්ධව විවිධ මං හිතන්නේ මේ ආයතන වලින් ආයතන කීපයක් ඒ ප්‍රමිතීන් පිළිබඳව සහතික ඉදිරිපත් කරනවා. එතකොට ඒ අපේ රටේ ආනයනික ද්‍රව්‍යයන් සඳහා සහතික නිකුත් කරන විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය යට තිබෙන ආයතන දැනට වඩා රේගුවත් සමග දැඩි සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තිබෙනවා ප්‍රායෝගිකව. ඒ වගේම දැන් ප්‍රමිති ආයතනය අපි ගත්තොත් ඒ ප්‍රමිතිය ආයතනය හැම වෙලෙම සඳහන් කරන්නේ අපි ගාවට යම් දෙයක් ආවොත් අපි ඒක හොඳද නරකද කියලා බලලා ප්‍රමිති සහතිකය දෙනවා. ඉතින් ඒක හරි. ඒක පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. එතකොට වෙළඳපොලේ පාරිභෝගිකයා තමයි ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරපු සහතිකයක් යටතේ යම් ද්‍රව්‍යයක් මිලදී ගැනීම නැද්ද කියන එක පිළිබඳව තීරණය කරන්නේ පාරිභෝගිකයාට අයිතිය තිබෙනවා, අවස්ථාව තිබෙනවා. ගුණාත්මක වශයෙන් හොඳ ද්‍රව්‍යයක් මිලදී ගන්නවා නම් ඒ SLS සහතිකයේ තිබෙන ඒ ද්‍රව්‍ය මිලදී ගැනීමට, එහෙම නැත්නම් නමුත් මං හිතන්නේ අපි එහෙම නැති ඒවා මේ වෙළඳපොළ තුල තිබීම පිළිබඳව පාලනය කිරීම සඳහා මං හිතන්නේ අපේ රටේ මොන මාකාරයකටවත් නිසි ක්‍රමවේදයක් තවමත් ඇති වෙලා නැහැ. කනගාටුවෙන් වුණත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කරනවා. ඒ වගේම ප්‍රමිති ආයතනයේ පැත්තිනුත් ප්‍රමිති ආයතනය බොහෝ විට සඳහන් කරන්නේ අපි ළඟට ආවොත් අපි ඒ ආපු ද්‍රව්‍ය පිළිබඳව විශේෂයෙන්ම ඒ හොඳ හෝ නරක ඒ ප්‍රමිතිය ලබා දෙනවා කියන එක. නමුත් මං හිතන්නේ දැවැන්ත ප්‍රශ්නයක් මේ தත්ත්වේ. ඉතින් ඒ නිසා අද රටට විශේෂයෙන්ම මේ අඩුම තරමේ ආහාර මේ බෝන ඕන රෝග පිළිබඳව දැඩි අභියෝගයකට අද රටක් විදිහට මුළු ලෝකෙමත් අපේ රටත් අද මුහුණ පාලා තිබෙනවා. එම නිසා මේ පර්යේෂණ සහ මේ ආයතනවල වගකීම මේ සඳහා මොකද්ද තිබෙන ක්‍රමවේදය, කවුද මේකට වග කියන්න ඕන කියන එකවත් මං හිතන්නේ දැනුවත් කරලා යම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තිබෙනවා. ඒ නිසා මේකට වගකීමක් කවුරුවත් නැහැ. වතුර බෝතල් පිළිබඳව විගණකාධිපතිවරයා වෙනම වාර්තාවක් ඉදිරිපත් කළා. එතකොට මේකේ ප්‍රමිති ආයතනයෙන් ඒ අනුමැතිය ගත්ත ඒවා පිළිබඳව වගකීම තිබෙනවා. නමුත් ප්‍රමිති ආයතනයෙන් ඒ වගකීමක් නැතුව වෙළඳපොළට ඉදිරිපත් වෙන දේවල් පිළිබඳව ගුණාත්මක භාවය පිළිබඳව වගකීම ගණ්ඩ සෞඛ්‍ය අමාත්‍යාංශයවත් මං හිතන්නේ මොනම ආකාරයකටවත් ආයතනයක් නැහැ. මෙමණි ආයතනයක අවශ්‍යතාවය සහ නීති රීති තියෙනවද, එහෙම නැත්නම් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද කියන එක පිළිබඳව ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒ නිසා මේක දැවැන්ත ප්‍රශ්නයක්. ඒ නිසා අද රටට අවශ්‍යයි ලෝකයේ අනිත් රටවලත් තිබෙන මේ තත්ත්වයන් තුළ මේ අමාත්‍යාංශයට හෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ වෙන්න පුළුවන් යම්කිසි ආයතනයක සහ නීති රීති රාමුවක් පිළිබඳව අවශ්‍යතාවය තිබෙනවා. ජනතාවටම මේකේ වගකීම කියන්න පුළුවන්, මේ බලලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ සමහර විට දුෂ්කර ප්‍රදේශවල මේ SLS සහතිකයට තිබෙන ඒවා මිල වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කරන්න වැඩි මුදලක් වැය වෙනවා. නමුත් ඒ ප්‍රමිතියට අඩු දෙයක් නිෂ්පාදනය කරන අඩු මුදලක් යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා විශේෂයෙන්ම අද රටක් විදිහට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා මේ අඩුම තරමේ පාරිභෝජන ද්‍රව්‍යයන් පිළිබඳවවත් ගුණාත්මක භාවය පිළිබඳව වගකීමක් තිබෙන නීති රාමුවක් සහ ආයතනයක අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි.